අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සච්ච විභංග සූත්‍රය නේද? කොහෙද තියෙන්නේ? මජ්ක්‍ධිම නිකායේ උපරි 50කේ නේද? මේ තියෙන්නේ තියෙන තැන සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය උපරි 50 පාළි විභංග වග්ගයේ සච්ච විභංග සූත්‍රය. හරි, එතකොට අපි සූත්‍ර දේශනාව පටන් ගන්න විදිය. එවම් මේ සුතං කියන කොටස එතකොට මම දේශනා කරන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. මොකද මා විසින් මෙසේ අසන ලදී කියන එක නේද? එතකොට එක් කලෙක භාග්‍යතුන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනයේ මිගදායේ වැඩවාසය කරනවා. ඒ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාව අමතනවා මහණෙනි කියලා. ස්වාමීනි කියලා ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට උත්තර දෙනවා. ඉන්පසුව භාග්‍යතුන් වහන්සේ මේ විදියට දේශනාව ආරම්භ කරනවා. මහණෙනි, තථාගත අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බරණැස් නුවර ඉසිපතනයේ මිගදායේදී ශ්‍රමණේකු විසින් හෝ බ්‍රහ්මේකු විසින් හෝ දෙවියෙකු මාරේයෙකු මෙතනදී බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් මාරයෙකු විසින් බ්‍රහ්මයෙකු විසින් හෝ කිසිම කෙනෙකු මේ ලෝකයේ කිසිම කෙනෙකුන් විසින් වෙනස් තත්වයට පත් කළ නොහැකි, එහෙම නැත්නම් බොරු කළ නොහැකි ධම්සක් අනුත්තර වූ ධම්මචක්ක දේශනාවක් පැවැත්වුවා. ධම්සක් පැවැත්වීමක් සිද්ධ කළා. ධර්ම චක්‍රයක් පැවැත්තුවා. කෙටිම තේරුම වෙන කිසිම කෙනෙකුට මේ ලෝකයේ ඒක එහෙම නෙවෙයි කියලා තර්ක කරන්න කරුණු සහිතව ඔප්පු කරන්න බැරි ඒ විදිහේ දේශනාවක් කළා. එතකොට ඒ දේශනාව කියන්නේ මොකක්ද කියන එක තමයි යදිදං කියන පාඩයෙන් මේ නිපාතයෙන් කියවෙන්නේ. එතකොට කොයි විදිහේ දේශනාවක්ද? චතුන්නං අරිය සච්චානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මං. චතුරාර්ය සත්‍ය පිළිබඳව ආචික්කනා. එතකොට මේ වචනවල තේරුම අපි අටකතාවේදී තව කතා කරනවා, අටුවා ටීකාවලදී. ඉතින් මේ කියන්නේ මූලිකව චතුරාර්ය සත්‍ය හඳුන්වා දීම, ඒ වගේම දේශනා කිරීම, පැනවීම, තැබීම, විවරණය කිරීම, බෙදා දැක්වීම සහ ප්‍රකට කොට දැක්වීම. කෙටියෙන් කිව්වොත් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව විස්තර දේශනාවක් තමයි මේ ධම්සක් පැවතුම් සූත්‍රයේදී දේශනා කළේ. මොන ආර්ය සත්‍ය හතර මොන ආර්ය සත්‍ය හතරක විස්තර කිරීමක්ද එතනදී කළේ? දුක්ඛාරය සත්‍යයේ අර විදියටම අර වචන සියල්ලම දේශනා කරනවා. ආචික්කන දේශන පඤ්ඤපන පට්ඨපන ආදී වචන. ඒතර දුක්ඛාරය සත්‍යයේ විදියට බෙදලා දැක්කුවා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය බෙදලා දැක්කුවා. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ඒ විදියට බෙදලා දැක්කුවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය ඒ විදියට බෙදලා දැක්කුවා. එතකොට මෙන්න මේ කියන චතුරාර්ය සත්‍ය බෙදීම පිළිබඳව භාග්‍යතුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කළා කියන එක තමයි මෙතන කෙටියෙන්ම අර්ථය. ඒ ටිකේ මොනවා හෝ ගැටලුවක් තියෙනම් අහන්න පුළුවන්. හ්ම්, කියන්නෙම ඒක පෙරලන්න බැරි වෙන කිසිම කෙනෙකුට. අපි මේ වචනේ විස්තර කරපු තැනම බලමුකෝ නේද. ඉතින් ඒක තේරුම කියලා පේනවා ඇති. කියන්නේ එහෙම නෙවෙයි කියලා. දැන් මේ ධම්මචක් ධම්සකක් කියලානේ කියන්නේ අපි ධර්මචක්‍රයක්. ඒක ඊට වෙනස් විදියට විස්තර විවරණ කරන්න බැරි කියන එකයි තේරුම. ඒකට දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ මේ කරුණු නෙවෙයි මීට තව කරුණු එකතු වෙන්න ඕන හරි. එහෙම නැත්තම් මේ කියන කරුණු වලින් මේ කොටස අයින් වෙන්න ඕන හරි කියලා කියන්න බෑ. ඒ විදියට මේ ආර්ය සත්‍ය හතර යම් විදියකට භාග්‍යතුන් වහන්සේ දේශනා කළාද ඒක ඊට වෙනස් විදියකට දේශනා කරන්න සමත් කෙනෙක් මේ තුන් ලෝක ධාතුවේ කිසිම තැනක දෙවියන් මාරයින් බ්‍රහ්මයින් අතර කිසිම කෙනෙක් නැහැ කියන එකයි තේරුම. පැහැදිලියද? මේ වචනේ විස්තර කරලා තියෙන තැන උන් නම් බලමු කොහොමද. ඒකට තව සමාන වචනයක් විදිහට තියෙන්නේ අප්පටිබාහියා ප්‍රතිබාහණය කරන්න බැරි. ඒක එහෙම නෙවෙයි කියලා යටපත් කරලා දක්වන්න බැරි කියන එකයි තේරුම. පැහැදිලියද? හරි. ඊට පසුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සේවේ සේවත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානි භජත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානි. මහණෙනි මේ සාරිපුත්ත මහමුගලන් මහරහතන් වහන්සේලාව සේවනය කරන්න භජනය කරන්න පණ්ඩිතා භික්ඛු අනුග්ගාහකා සබ්‍රක්‍මචාරීන. එතකොට උන්වහන්සේලා සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට අනුග්‍රහ කරන ඥානවන්ත භික්ෂුන් වහන්සේලා දෙනමන. මේක බික්කු අනුග්‍රාහක භික්ෂූන්ට අනුග්‍රාහක කියන අර්ථය ගන්නත් පුළුවන්. ඊට පසුව විස්තර කරනවා සේයතහපි භික්කවේ ජනේතා එවං සාරිපුත්තෝ. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හරියට වැදූ මව වගේයි. සේයතහපි ජාතස්ස ආපාදේතා එවං මොග්ගල්ලානෝ. මේ මුගලන් මහරහතන් වහන්සේ හරියට කිරිමව් වගේයි. සාරිපුත්තෝ භික්කවේ සෝතාපට්ටි ඵලේ විනේති. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ශිෂ්‍යයින්ව ඒ වගේම අනිත් අයව සෝතාපට්ටි ඵලයට පත් වෙන්න උපකාර කරනවා. මොග්ගල්ලානෝ උත්තමත්තේ. මුගලන් මහරහතන් වහන්සේ අරහත්වේ දක්වාම එතනින් පසුව ඒ අයට උපකාර කරනවා. සාරිපුත්තෝ භික්කවේ පහෝති චත්තාරි අරිය සච්ඡානි විත්තාරේන ආචික්ඛිතුං දේසේතුං පඤ්ඤාපේතුං පට්ඨපේතුං විවරිතුං විභජිතුං උත්තානී කාතුන්ති. ඩොට මේ සාරි භාග්‍යතුනාස දේශනා කරනවා මහණෙනි මේ සාරිපුත්‍රයින් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්ම විස්තර වශයෙන් දක්වන්නට ඒවා දේශනා කරන්නට පනවන්නට තබන්නට විවරණය කරන්නට විභජනය කරන්නට ප්‍රකට කරලා දක්වන්නට සමත් උතුමන් වහන්සේ නමක්. ඉදමවෝච භගවා ඉදං වත්වාන සුගතෝ උත්ථායාසනා විහාරම් පාවිසි. මේ කාරණාව දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ ආසනයෙන් නැගී සිටලා විහාරයට වැඩම කළා. තොර මේ ටිකේ මොනවා හෝ ගැටලුවක් තියෙනවද කතා කරපු ටිකේ? එමනම් මට මතකයක් නැහැ. ධම්මචක්ක දේශනාව සියලු බුදුරජාන් වහන්සේලා දේශනා කරාද කියලා සඳහනක් මට මතක යන්නේ. බලමු අපි පසු එහෙමත් සඳහනක් තිබුණොත් බලමු. මට අමතකයි එහෙම මතක යන්නේ. මේ ටිකේ අපි අට කතාව කියවලා ඉමු නේද? ආචික්කනා කියන වචනේ තේරුම ඊළඟට විස්තර කරන්නේ. ආචික්කනා කියලා කිව්වේ මේ තමයි දුක්ඛාරය සත්‍ය, මේ තමයි සමුදය, මේ නිරෝධය, මේ මාර්ගය කියලා දැක්වීම. ඉතිරි වචනවලත් ඒ විදියයි කියලා කියනවා. ඊට පසුව මේ පඤ්ඤාපනා කියන වචනය විස්තර කරනවා. ඒකේ අර්ථය දුක්ඛාරය සත්‍ය මේයි කියලා තැබීම කියන එකයි. අර ආසන ආදී පනවනවා කියලා කියද්දිත් අපි කියනවනේ ආසන තියෙනවට අපි කියනවා ආසන පනවනවා කියලා. අන්න ඒ වගේ තමයි මේ පඤ්ඤපනා කියලා කියන්නේ තැබීම් අර්ථයේ වචනයක්. චතුරාර්ය සත්‍ය තබනවා, එහෙම නැත්නම් පනවනවා කියන එකයි තේරුම. පට්ඨපනා කියලා කියන්නේත් එතකොට පඤ්ඤාපනා කියන අර්ථේම තමයි. ඒකේ අර්ථයත් එතකොට පනවනවා. තව අමතර විස්තර තියෙනවා ටීකාවල එහෙම අපිට මේ ටිකේ දලාර්ථේ වැටුණාම ප්‍රමාණවත්. ඒ නිසා අපි මේ ටික වැඩි දුර කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් මේ තැන්වල තව අමතර කරුණු කියනවා. ඒ තැන්වලින් බලා ගන්න පුළුවන් අමතර අර්ථ. එතකොට විවරණා කියලා කියන්නේ විවෘත කරලා දක්වනවා. වැහිලා තියෙන දෙයක් විවෘත කරලා දක්වනවා වගේ. විවට කරනා කියන්නේ ඒකයි. විභජනා කියලා කියන්නේ බෙදලා දක්වනවා. විභාග ක්‍රියා. උත්තානී කම්මං කියලා කිව්වේ පාකට භව කරන ප්‍රකට කරලා දක්වනවා. ඒතර මේ සියල්ලෙම ඇත්තටම කෙටිම අර්ථය පැහැදිලි කරලා දෙනවා කියන එකයි. ඒතර මේ ආර්ය සත්‍ය හතර පැහැදිලි කරලා දක්වනවා කියන එකයි මේ ටිකේ තේරුම. ඊට පසුව පාඨයක් තිබුණානේ මේ භික්ෂුන් වහන්සේලාට අනුග්‍රහ කරන තුමන් වහන්සේලා දෙනමක් මේ සාරිපුත්ත මහමුගලන් මහරහතන් වහන්සේලා කියලා. ඒ වචනේ තමයි විස්තර කරන්නේ. මේ අනුග්‍රාහකා කියලා කිව්වේ ආමිස සංග්‍රහයෙන්, ඒ කියන්නේ ආමිස වලින් සහ ධර්ම සංග්‍රහයෙන් කියන ඒ දෙආකාරයෙන්ම අනුග්‍රහ කරන උතුමන් වහන්සේලා දෙනමක්. අහලා ඇති දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ සමහරට කෙනෙක් ගිලන් වුණොත් එහෙම. ඉතින් ඒ ගිලන් උපස්ථාන ආදිය සිද්ධ කරනවා. අවශ්‍ය බෙහෙත් තේත් හොයලා දෙනවා. දානි අවශ්‍ය වුණොත් ඒව සකස් කරලා දෙනවා නේද? අර රාද ස්වාමීන් වහන්සේට වයසට ගිහිලා පැවිදි වුණේ. ඉතින් ඒ දාණය පවා ගෙනල්ලා දුන්නා කියනවනේ. ඒ විදිහට ආමිසයෙන් පවා සංග්‍රහ කරනවා. ධර්මයෙන් සංග්‍රහ කිරීම කොහොමද සිද්ධ කරනවා? එතකොට මේ විදිහට බොහොම භික්ෂුන් වහන්සේලාට අනුග්‍රහ කරපු උතුමන් වහන්සේලා දෙනමක්. ජනිතා කියලා කියන්නේ උපදවන මව කියන එකයි. ජනිකා මාතා, බිහි කරන මව. ආපාදේතා කියලා කියන්නේ පෝෂණය කරන මව කියන එකයි තේරුම. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ හරියට බිහි කරන මව වගේයි. මුගලන් මහරහතන් වහන්සේ පෝෂණය කරන මව වගේ. ඒකයි මේ කියන්නේ පෝසික මාතාවිය මොග්ගල්ලා නොති දීපේති. පෝෂණය කරන අම්මා වගේ මුගලන් මහරහතන් වහන්සේ කියන එකයි තේරුම. ඊට පසුව විස්තර කරනවා ඒ උපද්දවන මව මාස 9ක් 10ක් ලුණු ඇඹුල් ආදිය පරිහරමානා කියලා මෙතන කියද්දී අර්ථය පේන්නම් භාවිතා නොකර කියන අර්ථයක්. ඔව්. එතකොට කුසේ දරුවෙක්ව දරාගෙන ඒ දරුවව කුසින් නික්මුණයින් පසුව ඒ කිරිමවක් ලවා හදා වඩා ගන්නවනවා. එහෙම නැත්නම් කිරිමවකට බාර දෙනවා. එතකොට ඒ කිරිමව මොකද කරන්නේ? කිරි, වෙඬරු ආදී දේවල් වලින් ඒ දරුවව පෝෂණය කරලා වැඩෙන්න සලස්වනවා. ඉතින් ඒ දරුවා වෘද්ධියට පැමිණලා සුවසේ කටයුතු කරනවා. මෙන්න මේ විදිහටම අර අම්මා කෙනෙක් දරුවෙක්ව බිහි කරලා කිරිමාවක් ලවා ඒ දරුවව පෝෂණය කෙරුවයින් පසුව ඉතින් ඒ පහසුවෙන් තමන්ගේ කටයුතු තමන් කැමති පරිදි කරගන්න ලැබෙනවා වගේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් සමීපයේ හෝ වෙන කෙනෙකුන්ගේ සමීපයේ පැවිදි වුණ ශිෂ්‍යයින්ව ඒ පැවිදි වුණ ශිෂ්‍යයින්ට අර කලින් කියපු ආමිස සංග්‍රහ ධර්ම සංග්‍රහ කියන සංග්‍රහ දෙකින්ම සංග්‍රහ කරමින් ගිලන් අයව පිළිදැගුම් කිරීම සිද්ධ කරමින් ගිලන් අයට අවශ්‍ය උපස්ථාන ආදිය කරමින් කමඨහන්වල ඒ අයව යොදවලා ඒ අය සෝතාපන්න ආදී තත්වයට පත් වුණා කියලා දැනගෙන දැන් නම් මේ අය අපාය බයෙන් නැගී හිටියා කියලා මේ අපාය බයෙන් මිදුණා කියලා දැනගත්තු කාලේ පටන් ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයට මේ අය පත් වුණා කියලා දැනගත්තු කාලේ පටන් දැන් මේ අයට තමන්ගේ තමන්ටම ඉතිරි කටයුතු ටික කරගන්න පුළුවන්. දැන් එතනින් එහාට විපස්සනා මාර්ගයේ කියලා අලුතෙන් කරන්න දෙයක් නැහැ. කලින් කරපු කටයුතු ටිකම තමයි ආපහු කරන්න තියෙන්නේ. ඒ ටික තමන්ටම කරගන්න යන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමන්ටම ඒ ඉතිරි මාර්ග උපදවන්න පුළුවන් කියලා දැනගෙන ඒ අය කෙරෙහි අපේක්ෂාවක් නැතුව අනෙක් අලුත් අලුත් අයට අවවාද කරනවා. ඒ කියන්නේ දැන් මේ සෝතාපට්ටි ඵලයට පත් දැන් ඒ අයට ඉතින් යම් ආස්වාසයක් ලැබිලා නේ තියෙන්නේ. දැන් අපායට ආපහු වෙටෙන්නේ නැහැ. ඉතින් ඊටු ටික තමන්ටම කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පසුව තව ඒ தത്വයට පත් නොවුණු තව බොහෝ පිරිසක් ඉන්නවානේ. ඒ අයට අනුග්‍රහ කරනවා. ඒ අයත් ඒ தത്വයට ආවම ඒ අය ගැන උපේක්ෂා වෙලා තව අලුත් පිරිසකට උපකාර කරනවා. මේ විදිහට. එතකොට මහමුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ හෝ වේවා අනුන්ගේ හෝ වේවා සමීපයේ පැවිදි වුණ ශිෂ්‍යයින්ට ඒ විදිහටම සංග්‍රහ කරලා කමඨහන්වල යොදවලා අනා යට මාර්ග ඥාන තුනට පැමුණුණත් එතකොට ඒ කියන්නේ අනාගාමී තත්ත්වයට පත් වුණත් ඒ කෙනා ගැන අපේක්ෂාව අතහරින්නේ නෑලු. ඒ කෙනාට තව දුරටත් එහාට උපකාර කරනවලු. මොකද එහෙම කියන්නේ ස්වාමීන් වහන්සේගේ අදහස මෙහෙමලු තිබුණේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඉතාසුලු අසුචි ප්‍රමාණයක් වුණත් දුර්ගන්ධයි. ඉතාස කුඩා මුත්‍ර ප්‍රමාණයක් කෙල සැරව ලේ පොඩි ප්‍රමාණයක් වුණත් දුගඳයි. මෙන්න මේ විදිහටම මහණෙනි අල්ප මාත්‍රයක්වත් මේ භවය මම වර්ණනා කරන්නේ නැහැ. අඩුම තරමින් එක අසුරු සැනක් තරමවත් මේ භවය මම වර්ණනා කරන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා ස්වාමීන් වහන්සේ හිතනවලු යම්තාක් අරහත්වයට ඒ අය පැමිණෙන්නේ නැද්ද? ඒ කියන්නේ අරහත්වයට පැමිණෙන තෙක් ඒ අය ගැන අපේක්ෂාව අතහරින් නැතුව අරහත්වයට පැමුණුණයින් පස්සේ තමයිලු ඒ අය ගැන හොයා බලන එක නවත්තන්නේ කියලා. ඒ නිසා තමයිලු භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හරියට වැදූමව වගේ මුගලන් මහරහතන් වහන්සේ හදා වඩා ගන්න මව වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සෝතාපට්ටි ඵලයේ හික්මවනවා මුගලන් මහරහතන් වහන්සේ අරහත්ත්වයේ හික්මවනවා කියලා දේශනා කළේ මේ හේතුව නිසායි කියලා කියනවා. ඊට පසුව පාඩයක් ආවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන කියාගෙන ගිහිල්ලා මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න හැකියාව තියෙන උතුමන් වහන්සේ නමක් කියලා පහෝති කියලා පාඩයක්. ඒක තමයි මේ විස්තර කරන්නේ සක්කෝති. හැකියාව තියෙනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ චතුරාර්ය සත්‍ය දේශනාව ඒ අනිත් අයට වැටහෙන ආකාරයෙන් බොහොම හොඳින් බෙදා දක්වලා විස්තර කරන්න හැකියාව තියෙනවා කියන එකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කතා කරපු ටිකේ මොකක් හෝ ගැටලුවක් තියෙනම් පිරිසට අහන්න පුළුවන්. ආක හරි ගැටලුවක් තියෙද? පමෝදිතායස්ම ඊට පසුව විස්තර කරන්නේ මේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං කියන මේ වචනවල අර්ථ. එතකොට ශ්‍රවණ ඥානය, සම්මසන ඥාන, ප්‍රතිවේද ඥාන කියන තුනම එතකොට මේකෙන් අදහස් වෙනවා. පැහැදිලිද? එතකොට මේ ශ්‍රවණය, ඒක ශ්‍රවණය කරද්දී මේ දුක්ඛය සම්බන්ධව අපි අහද්දි යම් ඥානයක් ඇති වෙනවනේ. අහලා ශ්‍රුතමය ඥානය කියලා අපි කියන්නේ. ඒ ඥානයත් ඒ වගේම සම්මර්ෂණය කරද්දී මේ දුක්ඛාර දුක පිළිබඳව එහෙම නැත්නම් ස්කන්ධ පංචකේ සම්මර්ෂණය කරමින් යද්දී ඇති වෙන ඥානයක් තියෙනවනේ. ඒ ඥානය. එතකොට විපස්සනා කරන අවස්ථාවේදී මේ දේවල් සම්බන්ධව සම්මර්ෂණය කරද්දී ඇති වෙන ඥානයක් තියෙනවා. එතකොට ඒ ඥානයත් ප්‍රතිවේද ඥානය කියන්නේ මාර්ග ඥාන අවස්ථාවවලදී ඇති වෙන ඥානයක් කියන මේ ඥාන තුනම දුක්ඛේ ඥාන කියන වචනයෙන් කියවෙනවා. දුක ගැන අපි බොහෝ දෙනෙක් දැන් කියවලා දුක්ඛාරය සත්‍ය ගැන රේරුකාණී සවනසගේ චතුරාර්ය සත්‍ය පොත එහෙම කියෙව්වම අන්න දුක්ඛාරය සත්‍ය පිළිබඳව අවබෝධයක් ඇති වෙනවා. ඒ ඇති උනේ ප්‍රතිවේද ඥානයක්ද? දැන් දුක්ඛාරය සත්‍ය අවබෝධ වුණාද? ඒක ප්‍රත්‍යක්ෂ වුණාද? ඒක තමයි සුතමය ඥානය, ශ්‍රවණ ඇහිීම නිසා ඇති වෙන ඥානය. ඔය ටික දැනගෙන ඊට පසුව කෙනෙක් උත්සාහවත් වෙනවා මේ ස්කන්ධ පංචකය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මර්ෂණය කරන්න. විපස්සනා ඥාන වශයෙන් ඒ දේවල් අත්දකින්න උත්සාහවත් වෙනවා. ඒ කිනාට දැන් පරමාර්ථ දක්වාම අවබෝධය පිහිටලා තියෙන කෙනෙක් වෙන්න ඕන. දැන් මේ පරමාර්ථ අවබෝධය පරමාර්ථ වෙන් කරගන්න පුළුවන් මට්ටමට, නාම රූප ආදී වෙන් කරගන්න පුළුවන් මට්ටමට ඥානයේ දියුණු වුණ කෙනෙකුට තමයි මේ සම්මසන ඥානය පිහිටන්නේ. පැහැදිලි නේද? ඊට පසුව මාර්ග ඥාන අවස්ථාවේදී ප්‍රතිවේද වශයෙන් දුක්ඛාර සත්‍ය අවබෝධ වෙනවා. ඒ විදිහටම දුක්ඛ සමුදය සම්බන්ධවත් ඒ වගේ අහලා දැනගන්න පුළුවන් ඥානයක් තියෙනවා, සම්මසන ඥානයක් ඇති වෙන ඥානයක් තියෙනවා, ප්‍රතිවේද ඥානයක් තියෙනවා. දුක්ඛ නිරෝධය සම්බන්ධව සවන සහ ප්‍රතිවේද ඥාන විතරයි තියෙන්නේ. ඇයි? දැන් දුක්ඛ නිරෝධය කියන්නේ නිර්වාණයනේ. ඉතින් නිර්වාණය අනිත්‍ය ආදී වශයෙන් සම්මර්ෂණය කරනවද? එහෙම කරන්න දෙයක් නැහැ. ඒ නිසා අහද්දී යම් අවබෝධයක් ලැබෙනවා නිවන සම්බන්ධව, ඊට පසුව මාර්ග ඥානවලදී ප්‍රතිවේද ඥානයක් ඇති වෙනවා. පැහැදිලි නේද? ඒ විදිහටම දුක්ඛ නිරෝධය එහෙම නැත්නම් මාර්ග ඥානය පිළිබඳවත් ශ්‍රුතමය ඥානයක් ලැබෙනවා, ප්‍රතිවේද ඥානයක් ලැබෙනවා. එතකොට මාර්ග ඥානයත් අපි මාර්ග ඥාන විපස්සනා කරන්නේ නැහැ නේද? ලෝකෝත්තර ධර්ම විපස්සනා කරන්නේ නැහැ. හේතුව ඒවා තමයි විපස්සනාවේ ප්‍රතිඵල. විපස්සනා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල මිසක විපස්සනා කරන ධර්ම නෙවෙයි. විපස්සනා කරන්නේ ලෞකික ධර්මනේ. හේතුව මොකද? ලෞකික ධර්මවල තියෙන සම්මෝහය තමයි දුරු කරගන්න අවශ්‍ය වෙන්නේ ලෝකෝත්තරත්වයටපත් වෙන්න. පැහැදිලි නේද? ආ. එතකොට මේ ලෞකික ධර්ම ගැන අනවබෝධය නිසා, ඒ ලෞකික ධර්ම නිත්‍යයි, සුභයි, සුඛයි, ආත්මයි කියලා හිතන නිසානේ මාර්ග ඥාන පහළ නොවී තියෙන්නේ. එහෙමනම් ඒ දේවල් ගැන තමයි අපි අවබෝධය හදාගත යුත්තේ. ඊට පසුව විස්තර කරනවා මේ නෙක්ඛම්ම සංකප්ප ආදී වචනවල අර්ථ. ඒ ටික තාම පෙළේ කියුනේ නැහැ. කමක් නැහැ, අපි ඒ ටිකත් කතා කරලාම ඉවර කරමු නේද? දැන් අර ආර්ය අෂ්ටාංගික මාර්ගය පින්නද්දි එතනදී නෙක්ඛම්ම සංකප්ප කියන පාඩයක් තියෙනවානේ. ඒක තමයි මේ විස්තර කරන්නේ. මේ නෙක්ඛම්ම සංකප්ප, අභ්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප ආදී වචනවල අර්ථය තමයි මේ විස්තර කරන්නේ. එතකොට නෙක්ඛම්ම සංකප්ප කියන එකේ තේරුමයි මේ විස්තර කළේ. කාම පච්චනී කාට්ඨේන, කාමයන්ට විරුද්ධ අර්ථයෙන් නෙක්ඛම්ම සංකප්ප කියලා කියනවා. කාමයන්ට විරුද්ධයි කියන අර්ථය එක අර්ථයක්. කාමතෝ නිස්සට භාවේන, නිස්සට කියලා කියන්නේ නිස්සරණ කියන වචනයෙන් හැදෙන්නේ. නිස්සට අතීත කිතකය. කාමයන්ගෙන් නික්මුණු භාවයෙන්, කාමයන්ගෙන් නික්ුණාමත් අපි කියනවා නෙක්ඛම්ම කියලා. පැහැදිලිද? කාමයන්ට විරුද්ධ නිසාත් නෙක්ඛම්ම සංකප්ප කියනවා. කාමයන්ගෙන් වෙන් උණු නිසාත් නෙක්ඛම්ම සංකප්ප කියනවා. කාමයන් සම්මර්ෂණය කරන කෙනාට උපන්නා වූ සංකල්පේටත් නෙක්ඛම්ම සංකප්ප කියනවා. එතකොට මේ කාම ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කළොත් ඒ තැනකදී උපදින්නේ නෙක්ඛම්ම සංකප්ප. මොකද එයින් අයින් වෙන්න තමයි අපි අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන්නේ. ඇයි? එයින් ඒකට තියෙන ඇල්ම දුරු කරන්නයි. කාම පදඝාතං කාම වූප සමං කරොන්තෝ උප්පන්නෝතිවා. මේ කාමයන්ගේ හේතු නැති කිරීම, කාමයන් සංසිඳුවීම කරමින් උපන්නා වූ සංකල්පයටත් අපි කියනවා නෙක්ඛම්ම සංකප්ප. ඒතොර කාමයන්ගේ හේතු නැති වෙන විදියට යම් සංකල්පනාවක් ඇති කරගත්තා නම් කාමයන් උපදින්න තියෙන හේතු නැති කරමින් කාමයන් සංසිඳුවමින් යම් කිසි සංකල්පයක් ඉපදුනා නම් ඒකටත් අපි කියනවා නෙක්ඛම්ම සංකප්ප. ඒ වගේම කාමයන්ගෙන් වෙන් වුණ ස්වභාවයෙහිදී උපන්නා වූ සංකල්පේටත් කියනවා නෙක්ඛම්ම සංකප්ප. එතකොට විවිත්තත් කියලා කියන්නේ විවික්ත, සිංහල වචනේ විවික්ත. එහෙම නැත්නම් වෙන්වීමෙහි සත්තමී පදය කාමයන්ගෙන් වෙන්වීමෙහිදී උපන්නා වූ සංකල්පේටත් අපි කියනවා නෙක්ඛම්ම සංකප්ප කියලා. ඉතිරි වචන දෙකෙත් ඒ විදිහට අර්ථ ගන්න ඕන. අවිහිංසා අභ්‍යාපාද කියන එක ඊට පස්ව විස්තර කරනවා. මේ ටිකත් ඒ ටික කවුද කියන්නේ?
අස්ත සබ්බේපි ඒතේ පුබ්බභාගේ නානා චitteසු මග්ගක්ඛනේ ඒක චitteය ලබන්ති. ඒතේ සබ්බේපි ඒ සියල්ල පුබ්බභාගේ නානා චitteසු පූර්වභාගේහි නොඑක් චitteයන්හිද මග්ගක්ඛනේ ඒක චitteය ලබන්ති. මාර්ගක්ෂණේකි එක්සිතකද ලබත් తත්‍ර.
ඒ මොකක්ද කිව්වේ? මේ සංකල්ප සියල්ලම පූර්ව භාගයේ කියලා කියන්නේ මාර්ග ඥානයේට පෙර අවස්ථාවේදී. පූර්ව භාග ප්‍රතිපදා අවස්ථාවේදී. වෙන කුසල් ආදී කරන අවස්ථාවේදී මේ සම්මා නෙක්ඛම්ම සංකප්ප ආදී සංකල්ප එක හිතක මේ තුන් දෙනාම යෙදෙන්න පුළුවන්ද? නෙක්ඛම්ම සංකල්පයයි, අභ්‍යාපාද සංකල්පයයි, අවිහිංසා සංකල්පයයි ඒ ටික වෙන වෙනම තමයි යෙදෙන්නේ. එක හිතේ යෙදෙන්න බෑ. පූර්ව භාග අවස්ථාවේදී සාමාන්‍ය කුසලයක් කරන අවස්ථාවේදී. හැබැයි මාර්ග ඥානයේ අවස්ථාවේදී මේ සංකල්ප තුනම එක හිතේම එකම මාර්ග හිතේ මේ සියල්ලම පහළ වෙනවා. ඊට පස්සේ විස්තර කරන්නේ කියමු බලන්න ඒ ටික.
తత్రహి మిచ్ఛా సంకప్ప చేతనాయ సముగ్ఘాతకో ఏకో సంకప్పో లబతి. తత్ర ఎహిలా
ఎహిలా කියලා මේ කිව්වේ මාර්ග ක්ෂණයෙහිදී.
මාර්ගක්ෂණයේදී මිච්ඡා සංකප්ප චේතනාය සමුග්ඝාතකෝ මිච්ඡා සංකල්ප චේතනාවෙන් නසාදෙමු. නසන්නා වූ ඒකෝ සංකප්පෝ ලබති. එකක් කොම සංකල්පයක් ලබයිද? නානා ලබ්බන්ති
වෙන්වෙන්ව නොලබයි.
වෙන්වෙන්ව නොලබයි.
ඒ මොකක්ද කිව්වේ? එතකොට මේ සියලු මිත්‍යා සංකල්පනා දුරු කරන්නා වූ එකම සම්මා සංකප්පයක් මාර්ගචනයේදී පහළ වෙනවා. මාර්ගචනයේදී සියලුම මිත්‍යා සංකල්ප දුරු කරන්න සමත් සම්මා සංකප්ප චේතනාවක් පහළ වෙනවා කියන එකයි මේ කියන්නේ. මිත්‍යා සංකල්ප චේතනාවන් චේතනාව නසන්නා වූ, සමුද්ඝාතනය කරන්නා වූ එකම සංකල්පයක් සංකල්පනාවක් ලැබෙනවා. එතකොට සම්මා වාචා ආදී විරතිත් පූර්ව භාග අවස්ථාවේදී වෙන වෙනම හිත්වල තමයි යෙදෙන්නේ. එතකොට උදාහරණයකට කිව්වොත් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන විරති. එතකොට පූර්ව භාග අවස්ථාවේදී බුරු කීමෙන් වෙලකින අවස්ථාවක සම්මා වාචා, විරතිය විතරයි. බොරු කියන්න අවස්ථාවක් ලැබෙනවා, ඒකෙන් වළකිනවා. එතකොට සම්මා වාචා විරතිය විතරයි. එතකොට අපි හිතමු සතෙක් මරන්න අවස්ථාවක් ලැබෙනවා, ඒ වෙලාවේ ඒක නොකර ඉන්නවා. ඒ වෙලාවේදී සම්මා කම්මන්ත විරතිය විතරයි. ජීවත් වීම සඳහා මොනවා හරි වැරද්දක් කරන්න වෙනවා, සත්තු මරන්න හරි මොකක් හරි ජීවත් වීම සඳහා. ඒ අවස්ථාවේදී ඒකෙන් වළකිනවා. ඒ වෙලාවේදී සම්මා ආජීව විරතිය විතරයි යෙදෙන. ওই විදිහට වෙන වෙනම තමයි විරති හිත් පහළ වෙන්නේ. එක හිතේ තුනම යෙදෙන්නේ නැහැ පූර්ව භාග අවස්ථාවවලදී. ඒ කියපු ක්‍රමේටම මාර්ග ඥාන වේලාවේදී එක සිතේ ඒ විරති තුනම යෙදෙනවා. මේ තමයි ඉතින් කෙටි අර්ථය. අයං එත්ත සංකේපෝ. මේ තමයි කෙටි අර්ථය. විත්තරේන පන සත්‍ය කතා විසුද්ධි මග්ගේච සම්මාදිට්ඨි සුත්තේච උත්තා යේවාති. ඉතින් මේ ගැන විස්තර වශයෙන් මේ චතුරාර්ය සත්‍ය කතාව විසුද්ධි මාර්ගයේ සම්මාදිට්ඨි සූත්‍රයේත් ඉතින් කීවනේ. ඒ නිසා අපි ආපහු ඒ ටික ගැන කතා කරන්නේ නැහැ කියලායි ස්වාමීන් වහන්සේ කියන්නේ. ඉතින් ඒ නිසා අපිත් කතා නොකර ඉන්නවා ඒ ගැන. ওই ටික විසුද්ධි මාර්ගයේ ඉදිරියේදී විස්තරයක් කතා කරන්න පුළුවන් චතුරාර්ය සත්‍ය ගැන. මේ විදිහට සත්‍ය විභංග සූත්‍ර වර්ණනාව අවසන්. ඒ මොකද විවිධ මට්ටම් වලින් ප්‍රහාණය වෙන්නේ. පැහැදිලි නේද? ඊට පසු අපිට දැන් මේ අට කතාවේ විස්තරය ඉවරයි. පෙළේ තියෙන කරුණු ටිකක් කතා කරගෙන යන්න තියෙන්නේ. ඒකත් හැබැයි ටිකක් කෙටියෙන් කියන්න වෙන්නේ. ගොඩක් ඒවා අපිට ඊට පසුව මේ තැන් වලට අදාළ විසුද්ධි මාර්ගයෙන් හෝ ඒ තැනකින් තමයි වැඩි විස්තර කතා කරන්න වෙන්නේ. බැහැනේ අරමුණු කරන්න බැහැනේ අනෙක් හිතකින්. වෙන අවස්ථාවක නිර්වාණය අරමුණු කරන්න බැහැ. ඔව් බැ. නිවන ඉති අරමුණු කරලා ඉති නිවනේ අනිත්‍ය ආදි වශයෙන් මෙනෙහි කරන්නත් බැහැනේ. පැහැදිලි නේද? සංකත ධර්ම විතරයි විපස්සනා කරන්නේ. හේතුන්ගෙන් හටගත්තු ධර්ම. නිර්වාණය කියන්නේ අසංකත ධර්මයක්. දොර පූර්ව භාගයේ අවස්ථාවක විපස්සනා කරද්දී නිවන අරමුණු කරන්න බැහැ. මාර්ග ඥාන වලින් සහ ඊට පෙර ලෝකෝත්තර නොවන හිතකින් නම් ගෝත්‍ර භූ හිතින් විතරයි අරමුණු වෙන්නේ නිවන. එතකොට ඉතින් ගෝත්‍ර භූ හිතත් මාර්ග ඥානයට ආසන්නීම පහළ වෙන හිතනේ. පැහැදිලි නේ? ඊට මෙහා නිවන අරමුණු කරන්න බෑ. එතකොට ඊට පසුව පුළුවන් නේ ආර්යයන් වහන්සේලාට විතරයි. අරමුණු කරන්න පුළුවන්. සම්මර්ෂණය කරන්නේ නැහැ ඉතින්. අනිත්‍ය ආදී වශයෙන් සම්මර්ෂණය කරනවා කියලා අදහස් කළේ මොකද්ද? ඈ? එහෙම නෙවෙයි. මෙතන අපි සම්මර්ෂණය කරනවා කියන වචනේ පාවිච්චි කරේ අනිත්‍ය ආදී වශයෙන් සම්මර්ෂණය කිරීම. සම්මසන ඥාන කියලා කියන්නේ. ආ. පැහැදිලි ඇති. ආ. එහෙම ඒත් වැටහෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට වැටහෙන්නේ නැහැ නිවන. නිවන මෙහෙම වෙන්නේ නැති කියලා හිතෙන්න පුළුවන්. හැබැයි සැබෑ නිර්වාණය අරමුණු වෙන්නේ නැහැ. වෙනවා. ආර්යයන් වහන්සේලාට අරමුණු වෙනවා. එතනින් මිහා කෙනෙකුට අරමුණු වෙන්නේ නැහැ. ඒ අර ගෝත්‍ර භූ අවස්ථාව තමයි ඊට මෙහා. ඉතින් එතනින් ඒ ඊළඟ ශ්‍රේණියේ මාර්ග ඥානෙ පහළ වෙනවනේ. ඊට පසුව මේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා ටික වෙලාවකින් සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාව අමතනවා. කොහොමද? ආවුසෝ භික්කවි. එවෙත් මහණෙනි කියලා. එතකොට එතන මේ පේනවා ඇති ස්වාමින් වහන්සේට අනිත් භික්ෂූන් වහන්සේලාත් ආමන්ත්‍රණය කරන්නේ ආවුසෝ තිකෝතේ භික්කූ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසු. එවත්නි කියලා උන්වහන්සේලත් පිළිතුරු දෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේට නම් භගවා කියන වචනේ පාවිච්චි කරේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස කියලා. එතකොට මෙතනදී ඒ කාලෙදි මුල් යුගයේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවෙන තාක්කල් වැඩිහිටි බාල ભેදයන් නැතුව දෙපිරිසම ආවුසෝ කියන වචනයෙන් ආමන්ත්‍රණය කරලා තියෙනවා. පේනම ඇති. එතකොට භාග්‍යතුන් වහන්සේ පිරිනිවුණයින් පසුව ශික්ෂාපදයක් පෙනෙව්වා. වැඩිහිටියට ආවුසෝ කියන වචනයෙන් ආමන්ත්‍රණය කරන්න එපා කියලා. භික්ෂුන් වහන්සේලා නෑ නෑ එහෙම විතරක් කියලා නෑ. මහණෙනි කියයි. ඒක ඕන කෙනෙක්ට කතා කරන්න පුළුවන්. ගැටලුවක් නෑ. සාරිපුත්තු මහරහතන් වහන්සේත් පාවිච්චි කරන. ඔව් ඔව්. මේ තියෙන. බොහෝ සෙයින් විතින් භාග්‍යතුන් වහන්සේ තමයි අනිත් අය බොහෝ විට මේ ආ මේ දේශන සූත්‍ර දේශනා විදිහට මෙහෙම පාවිච්චි කරලා තියෙනවා. හරි. ඊට පසුව සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. අර කලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ කරුණු ටිකම සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරනවා. භාග්‍යතුන් වහන්සේ බරණැස ඉසිපතනයේදී ඉසිපතනයේ මිගදායේදී දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළා. වෙන කිසිම ශ්‍රමණේකුට බ්‍රාහ්මණේකුට දෙවියෙකුට මාරේකුට බ්‍රහ්මේකුට වෙනස් කරන්නට බැරි දේශනාවක්. මොන වගේ දේශනාවක්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳව විස්තර දක්වන දේශනාවක්. මොන චතුරාර්ය සත්‍යද? දුක්ඛාර්ය සත්‍ය, සමුදය, නිරෝධය, මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දීර්ඝ විස්තර කිරීමේ දේශනාවක් කළා කියලා. ඊට පසුව සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ එකින් එක ආර්ය සත්‍ය බෙදලා විස්තර කරලා දක්වනවා. කතමංච ආවුසෝ දුක්ඛං අරිය සත්‍යං. මහණෙනි, මේ දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ මොකක්ද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාපි දුක්ඛා, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා. මේ ජාතියත් දුකක්, ජරාවත් දුකක්, මරණයට පත්වීමත් දුකක්, ශෝක හැඬීම් වැළපීම් දුක් දොම්නස් දෙඩි චිත්ත පීඩා කියන දේවලුත් දුක්. යම් යමක් කැමති වෙනවද ඒ දේ නොලැබීමත් දුකක්. තමන් කැමති දේ නොලැබීමත් දුකක්. කෙටියෙන්ම කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයෝ තමයි දුක කියලා දේශනා කරනවා. ඊට පසුව ස්වාමීන් වහන්සේ ආපහු ඒ කරුණු එකින් එක විස්තර කරනවා. මේ දුක්ඛාරය සත්‍ය ඇතුලේ වචන ටිකක් තිබුණා. ඒ ටික නැවත බෙදලා පෙන්නනවා. මේ ජාතිය කියලා කියන්නේ මොකක්ද කියලා මේ විදිහට එකින් එක බෙදලා විස්තර කරනවා. මේ වෙනකන් ගැටළු මොන හරි තියෙනවද? ව්‍යාධියත් ඇත්තටම මේ ඇතුළෙම ඇතුළත් වෙනවා. දෝමනස්සය ව්‍යාධිය නිසා දෝමනස්සයත් උපදිනවා. ඒ කතාවත් හරි ඒක බලන්න ඕන කොතෙන්ද ඇතුළත් කරලා දක්වලා තියෙන්නේ කියලා. කොහොමද දැන් මේ දුක් ඇතුළටම ඒකත් ඇති වෙනවා, ඇතුළත් වෙනවා. දැන් ලෙඩ හැදුනත් තමන්ට එක්කෝ දැන් මේ කායික වේදනාව, දැන් මෙතන දුක්ඛ කියලා පාඩයක් තියෙනවානේ. දුක්ඛ කියන පාඩය ඇතුලේ තියෙනවා දැන් කායික වේදනා තියෙන ටික. ඒ රෝගය නිසා හටගන්න මානසික වේදනා ටික දෝමනස්ස කියන එක ඇතුලේ තියෙනවා. පැහැදිලිනේ? එතකොට මේ ජාතිය කියලා කියන්නේ මොකක්ද? ජාතිය ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායේ ඉපදීමක්. එතකොට සංජාති අපි ඒක ටික ඉස්සරහට කතා කරමු වෙන වෙනම. ඒත් එක්කම බැස ගැනීමක්, විශේෂයෙන් හට ගැනීමක්, ස්කන්ධයන්ගේ පහළවීමක්, මේ ආයතනයන්ගේ ලැබීමක් වෙනවද මෙන්න මේකට තමයි ජාති දුක කියලා කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් සත්වයින්ගේ උප්පත්තිය තියෙනවද? මේ උප්පත්තිය තමයි ජාති දුක කියලා කියන්නේ. ඊළඟට විස්තර කරනවා ජරාව කියන්නේ මොකක්ද? ජරා දුක. ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්වනිකායේ එහෙම නැත්නම් මේ සත්ව කණ්ඩායමේ ජරාවක් තියෙනවද? ඒ කියන්නේ ජරා කියලා මෙතන කියන්නේ දිරීමක් කියන එකයි. ජීරණතා, දිරණ බවක්, කණ්ඩිච්ඡං, දත් ආදී කැඩිලා කැඩෙන බවක්, පාලිච්ඡං, කෙස් ආදී ඉදුණු තත්වයට පත්වීමක්, වලිත්තචතා, රැලි වැටුණු හම් ඇති බවක්, ආයුනෝ සංහානී, ආයුෂ අවසන් වීමක්, ඉන්ද්‍රියානම් පරිපාකෝ, ඉන්ද්‍රයන්ගේ මේරීමක්. දැන් ඇස් එහෙම මේරීමටපත් වෙනවා කියලා කියන්නේ ඉතින් ටිකෙන් ටික වයසට යනවා. ඇස් වයසට ගියපුවාම පෙනීම අඩු වෙනවා. කන් වයසට ගියපුවාම ඇහිීම අඩු වෙනවා. දිව වයසට ගියපුවාම රස දැනීම අඩු වෙනවා. අන්න ඒක තමයි ඉන්ද්‍රයන්ගේ මේරීම කියලා අදහස් කරේ. මෙන්න මේ කාරණාවට තමයි දිරීම, ජරාවට පත්වීම කියලා කියන්නේ. අපි මේ ටික විස්තර කරගෙනම ඉමුද? ඒ ගැන විස්තර ඔය ඇතිද ඔය ගන්න? ඉගෙන විස්තර ඉතින් තියෙනවා මේ අපිට විසුද්ධි මාර්ගයෙන් බලන්න වෙනවා එහෙම නේද? මේ තියෙන්නේ ජාති කියලා කියන්නේ විකාර රූප, විකාර සහිතව පළමුව හටගත්තු ස්කන්ධයන්ට කියන නමක්. පඨම අබිනිබ්බත්ත කන්දානං ඊතං අධිවචනං. මුලින්ම මේ ස්කන්ධයන්ගේ පහළවීමේ කියන්නේ ප්‍රතිසන්දිචනයේ ස්කන්ධයන්ගේ පහළවීමට තමයි ජාති කියලා කියන්නේ. ඉතින් සංජාති කියන වචනයත් ඒ සඳහාම උපසර්ගයකින් විතරක් උපසර්ගයක් එකතු කරලා සං උපසර්ගය එකතු කරලා ඉතින් විස්තර කිරීමක්. ඔක්කාන්ති කියලා කිව්වේ ඒ ජාතියම ඉපදීම කියන දේම තමයි. යමක් ඇතුළට පිවිසෙන ආකාරයෙන් බැස ගන්නවා කියන අර්ථයෙන් තමයි ඔක්කාන්ති කියලා කියන්නේ. ඉතින් ජාතියටම තමයි, වෙන වෙනසක් නැහැ. ඉපදීම් සංඛ්‍යාත අබිනිබ්බත්තනාර්ථයෙන් එහෙම නැත්නම් විශේෂයෙන් පහළවීම අර්ථයෙන් තමයි අබිනිබ්බත්ති කියන වචනේ කිව්වේ. ඉතින් මේ ඔක්කොම සම්මුති කතාවක්. මේ වචන හතරින්ම විශේෂ අර පරමාර්ථ අර්ථයක් එහෙම නැත්නම් ඒ විදිහේ විස්තරයක් නෙවෙයි කලේ සම්මුති කතාවක්. මේ වචන හතරක් ඒ හතරින්ම අදහස් කරන්නේ එතකොට මුල්ම ස්කන්ධයන්ගේ පහළවීම, උපත මුලින්ම ස්කන්ධයන්ගේ පහළවීම කියන එක. එතකොට ඒකේ ලොකු වෙන අර්ථ වෙනසක් විස්තර කරන්නේ නැහැ. එතකොට මේ කන්දානම් පාතු භාවෝ කියද්දි දැන් අතනදී මේ සියල්ල එක ඒකකයක් විදියට සලකලා ඒ ඒකකයේ ඉපදීම ඒ විදියට කතා කරපු නිසා තමයි මේ සම්මුති කතා කියලා කිව්වේ. දැන් මේ කන්දානම් පාතු භාවෝ කියද්දි මේකේ පරමාර්ථ ධර්ම ගැන කතා කරලා තියෙනවා. කන්ද ස්කන්ධ කියලා කිව්වම ඒකයි මේ කියන්නේ ඒක වෝකාර ආදී ඒ භවවලදී එක ස්කන්ධයක් ස්කන්ධ හතරක් එහෙම නැත්නම් ස්කන්ධ පහක් වශයෙන් මේ විදිහට පහළ වීම තමයි මෙතනින් අදහස් කළේ කන්දානම් පාතු භාවෝ කියලා. පුද්ගලයෙකුගේ පහළ වීමක් කියලා සලකන්නේ නැහැ. ඒ නිසානේ දැන් කන්දානම් කියලා කියද්දි මේක පරමාර්ථ ධර්ම අරමුණු කරලයි මේ විදිහට දේශනා කළේ. එහෙම නැත්නම් පුද්ගලයෙකුගේ පහළ වීමක් කියලා කියන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම ඉතින් පුද්ගලයෙක් පහළ වුණා කියලා ඉතින් විවහාරයක් තියෙනවා. නමුත් ඒක සත්‍ය වශයෙන්ම පරමාර්ථ වශයෙන් ගත්තම ස්කන්ධයන්ගේ පහළ වීමක් තමයි මෙතන තියෙන්නේ. හරි, ඉතින් ටික පැහැදිලි ඇති. ඒතර මෙතනදී මේ ගැන වැඩි විස්තර බලා ගන්න පුළුවන් කොතනද මේ තියෙන්නේ? මේන්න මෙතන. සතිපට්ඨාන සූත්‍රයේ දුක්ඛ සත්‍ය නිර්දේශ වර්ණනාවේ මේ ගැන විස්තර ඔක්කොම ඔය කියපු ටික තියෙනවා. ඒ නිසා අපි මෙතනින් නවත්වුවොත් ඒත් ඇති වගේ නේද? මේ ටික විස්තර කළා නේද? මේ කරගෙන යද්දි ඒකට සම්බන්ධ වුණ අය කවුද? සතිපට්ඨාන දේශනාවට නාරදස්ම කර. එහෙමද? ඉන්න ඇති නේ? ආයෙත්ද කවුද ඒකේ? එතකොට හිටියේ හිටියා සුමන රත්නායකත් ඉන්න ඇති නේ? හිටියේ නේ? එනං ආයෙ වතාවක් කරන්න කියමු නේද? ඒ කොහොමත් විසුද්ධි මාර්ගයේ කතා කරද්දි මේ ටික අපහු එනවා. විස්තර ඇතුව. එතකොට මේ කතමංච ආවුසෝ මරණං, මේ මරණය කියලා කියන්නේ මොකක්ද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්වනිකායෙන් චුත වීමක්. චවනතා, චවනය වීමක්. ඒ කියන්නේ පහවීමක් කියන එකයි. බිඳීමක්, අතුරුදන් වීමක්, මච්චු මරණං. මේ දෙක එකක් විදියටත් විස්තර කරනවා. ඉතින් කෙටිම කිව්වොත් මරණයට පත්වීමක්, කාලක්‍රියා කිරීමක්, කලුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, ඒත් එක්කම මේ කලේබරයාගේ බහා තැබීමක්. එහෙම නැත්නම් මේ ශරීරය අතහැර යාමක්, බහා තැබීමක්, ශරීරය පසකින් තැබීමක්, ජීවිතින්ද්‍රියේ සිඳීමක්. මෙන්න මේ දෙයට තමයි කියන්නේ මරණය කියලා. මොකක්ද? කෙටියෙන්ම කිව්වොත් දැන් මේකේ පරමාර්ථ වශයෙන් අපි පරමාර්ථ ධර්ම වශයෙන් කතා කරනවා නම් මේ ජීවිතින්ද්‍රිය සිඳීම තමයි මරණය කියලා කියන්නේ. එතකොට මේ ජීවිතින්ද්‍රිය සිඳීම කියන්නේ මොන ජීවිතින්ද්‍රියද? ජීවිතින්ද්‍රිය වර්ග දෙකක් තියෙනවා. මොකක් ගැනද මේ කියන්නේ? හරි, චිත්තයස. නාම ජීවිතින්ද්‍රිය. පවර චිත්තයස. මොකක් ගැනද මේ කියන්නේ? දෙකේම සිඳීම. කස්සප රූප ජීවිතින්ද්‍රිය. හරි, මෙතන ප්‍රධානම අදහස් වෙන්නේ අතරම රූප ජීවිතින්ද්‍රිය සිඳීම. නාව ජීවිතින්ද්‍රිය සිඳීම හැම මොහොත හැම චිත්තක්ෂණයෙම වෙනවද නැද්ද? වෙනවා. ඒකට අපි මේ විස්තරයේදී මරණ දුක කියලා කියන්නේ නැහැ. ඒකටත් අපි කියනවා ඒකක්ෂණික මරණයක් තමයි. හැබැයි ඒුණාට මෙතනින් මේ මරණය කියලා අදහස් කරන්නේ කලේබරස්ස නික්කේපෝ කන්දානම් බෙහෙදෝ, මේ කියන එකෙන් අදහස් කරන්නේ රූප ජීවිතින්ද්‍රිය පරම්පරාවේ සිඳීම. පැහැදිලි නේ? ඒතර රූප ජීවිතින්ද්‍රිය කොතනින්ද සිඳෙන්නේ? රූප ජීවිතින්ද්‍රිය. ද රූප ජීවිතින්ද්‍රිය එතකොට මේ භවයේ තියෙන රූප ජීවිතින්ද්‍රිය ඊළඟ භවයට යනවද? ඒ පරම්පරාවවත් එහෙම යන්නේ නැහැ. පැහැදිලි නේ කතාව? දැන් නාම ජීවිතින්ද්‍රියේ සිඳීමක් හැම ක්ෂණයකම වෙනවා. හැම ක්ෂණයකම නාම ජීවිතින්ද්‍රියේ සිඳීමක් චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයටම වෙනවා හැම ක්ෂණයකදීම. පැහැදිලිනේ? එතකොට ඒක නිවන් දකින්නකම් අවසන් වෙන්නේ නැහැ. නාම ජීවිත ඉන්ද්‍රිය සිඳිලම යාමක් වෙන්නේ අරහත්ත්වයට රහතන් වහන්සේගෙත් අනුපාදි ශේෂ පරිනිර්වාණයට පත් වුණාමයි. එතකම්ම නාම ජීවිත ඉන්ද්‍රිය සිඳුනට නැවත ආපහු පහළ වෙනවද? ඊළඟ ක්ෂණයේදී රූප ජීවිත ඉන්ද්‍රිය එහෙම නෙවෙයි. මේ මරණයේදී සිඳුනම අපහු ඊළඟ භවයක පහළ වෙන එක හරි. නමුත් මේ પરම්පරාවට අයිති එකක් නෙවෙයි නේද? ඒකට වෙන කර්මයකින් උපද්දවන වෙනත් එකක්. පැහැදිලි නේ? ආ. ඒ නිසා මේ තැන්වල කියනවා මේකින් අදහස් කරන්නේ මේ රූප ජීවිත ඉන්ද්‍රිය ගැනයි. ඉතින් ඒ නාම ජීවිත ඉන්ද්‍රියත් සිඳෙනවා තමයි. වෙයි රූප પરම්පරාව තමයි මෙතනදී සිඳීම වෙන්නේ. නාම પરම්පරාවේ නාම සන්තතියේ සිඳීමක් වෙන්නේ නැහැ. රූප සන්තතිය තමයි මරණයේදී සිඳෙන්නේ. පැහැදිලිද? ආ. දෙකම සිඳෙනවා කොහොමත් එකවර. දෙකම නාම ජීවිත ඉන්ද්‍රියත් සිඳෙන්න ඕනනේ නැත්තම් නාමය විතරක් ඉතිරි එහෙම නෙවෙයි. ඒකත් සිඳෙනවා හැම මොහොතක් මොහොතක් පාසා. හැබැයි මෙතනින් අදහස් කරන්න විශේෂයෙන් රූප ජීවිත ඉන්ද්‍රියේ සිඳීම. කතමෝච ආවුසෝ සෝකෝ. මොකක්ද මේ ශෝකය කියලා කියන්නේ? යම් කිසි ව්‍යසනයකින් යුක්ත කෙනාට, ව්‍යසනයකට පත්තුණු කෙනාට, යම් කිසි දුක් ධර්මයකින් පැහැසුණු කෙනාට, ඒ කෙනාගේ ශෝකයක්, ශෝක කරන ස්වභාවයක්, ශෝක කරන තත්වයක්, ඇතුළත හටගන්නා ශෝකයක්, ඇතුළත හටගන්නා පරිශෝක කියලා කියන්නේ ඒ වගේ මාර්ථයක් තමයි. ඒ දැඩි ශෝකයක් තියෙනවද මෙන්න මේකට තමයි ශෝක කියලා කියන්නේ. ඒකට අපි ඒ ටිකත් කෙටියෙන් බලමු මොකක්ද මේ කියන්නේ කියලා නේද? තොර මේ අඤ්‍යතරඤ්‍යතරේන ව්‍යසනේන සමන්නාගතස් කියලා කිව්වේ එක් එක් ව්‍යසනවලට පත් වුණ කෙනාට මේ ශෝකය හට ගන්නවා. මොන ව්‍යසනද? ඥාති ව්‍යසන, භෝග ව්‍යසන ආදී වශයෙන් ඒ හට ගන්න ව්‍යසන. තොර ව්‍යසන කියලා කියන එකේ තේරුම ගත්ත නැතිවීම. ඥාතියෙක් නැති වුණාම ශෝකය හට ගන්නවද නැද්ද? හරි සතුටුයිද? සමහර ඥාතීන් නැති වුණාම සතුටකුත් ඇති වෙන්න පුළුවන්. මේ කියන්නේ තමන්ට ප්‍රිය ඥාතියෙක් ඇති වුණාම, නැති වුණාම, තමන්ට ප්‍රිය ඥාතියෙක් නැති වුණාම මෙන්න මේ ශෝකය හට ගන්නවා. තමන්ට කරදර කරපු කවුරු හරි නැති වුණොත් නම් මෙහෙම වෙන්නේ නැහැ. එහෙම මේ කියන්නේ තමන් ප්‍රිය කරපු ඥාතියෙක් නැති වුණාම. ඒකට තමන් ප්‍රිය කරපු භෝගයක්, තමන් සතු දෙයක් නැති වුණාම අන්න ශෝකයක් හට ගන්නවා. දුක්ඛ ධම්මේන පුට්ටස්ස කියලා කිව්වේ වද බන්ධන ආදී දුකට කරුණු වෙන දේවල් වලින් පැහැසුණාම, ඒවාට මුණ දෙන්න උනාම. එතකොට මොනවද? අල්ලලා උලේ ඉඳනවා. එතකොට හරි සනීපයිද? උලේ ඉඳගත්තම දන්නව නේද උලේ ඉඳනවා කියන්නේ මොකද්ද කියලා? නැත්තම් සුබ පහසු පුටුවක් කියලා හිතුවොත් නේද? ඉතින් අර උල තියෙනවායි කියලා කියන්නේ දැන් කාලේ දකින්න නැහැ. ඉතින් ඒ බොහොම දුක් ඇති වෙන ඉතින් මරණයම සිද්ධ වෙන එකවර මැරෙන්නෙත් නැහැ කියනවා. දවස් ගාණක් ගත වෙනවායි කියනවා නේද? එහෙම වෙලා තමයි මැරෙන්නේ. අන්න ඒ වගේ වද බන්ධන වලට පත් වුණාම, ඒ වගේන් මැඩුනම ඒ වගේ කෙනාට මෙන්න මේ ශෝක කරන ලක්ෂණය ඇති ශෝකය උපදිනවා. ශෝක කරන ස්වභාවයක් ඇති වෙනවා. එතකොට මේ ශෝකය උපදිද්දී හදවත වියලවමින්, හාත්පසින් වියලවමින් උපදින නිසා ඒකට නමක් කියනවා අන්තෝ ශෝකෝ, අන්තෝ පරිශෝකෝ කියලා. එතකොට මේ ශෝකය ඇති වුණාම මොකද වෙන්නේ? ඒ කෙනාගේ හදවත දෙවින තෙවින ගතියක් ඇති වෙනවා. හරියට ඇතුළ ඇඟ ඇතු කට්ටි කියන්නේ නේද, මගේ Papuwa වේලිලා වගේ, මගේ Papuwa වේලිලා වගේ කියලා කියන්නේ අඬලා සමහර විට නේද. අන්න ඒ වගේ ශෝකය ඇති වුණාම මේ තත්වේ තමයි ශෝක කියලා කියන්නේ නේද. ඔව් ඔව් ව්‍යාපාදින් තමයි. ඊට පසුව ඊළඟට විස්තර කරන්නේ පරිදේව කියන වචනය. මේ පරිදේවය කියලා කියන්නේ මොකක්ද? අර විදියටම යම් කිසි ව්‍යසනයකින් අර වගේ කරදරයකින් යුක්ත වුණ කෙනාටගේ සිද්ධ වෙනවා ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවි තත්තම් පරිදේවි තත්තම්. ඒතර මේ සියල්ලෙන්ම කියවෙන්නේ හැඬීම කියන එකයි. මේ විදිහේ දුකකටපත් වුණු කෙනාගේ යම් හැඬීමක් තියෙනවද, අන්න ඒකට තමයි පරිදේව කියලා කියන්නේ. ඒතර අපි මේ ටිකේ තේරුම කොහොමද විස්තර කරලා තියෙන්නේ? මයිහං දීතා මයිහං පුත්තෝ තී එවං ආදිස ආදිස දේවන්ති පරිදේවන්ති ඒතේනාති ආදේවෝ තන්තං වන්නම් පරිකිත්තේත්වා දේවන්ති ඒතේනාති පරිදේවෝ තතෝ පරාද්වේ තස්ස ඒව භාවනිද්දේශා කියලා විස්තර කරනවා. අනේ මගේ පුතා, අනේ මගේ දුව කියලා මේ විදියට ඒ කිනාව දක්ව දක්ව හැඬීම කරනවා නම් ඒකට තමයි කියන්නේ ආදේව කියලා. ඒ හැඬීමම අනේ මගේ පුතා කොයිතරම් මට ආදරෙන් උපස්ථාන කළාද, ඒ විදිහට ඒ කෙනාගේ ಗುಣ කිය කිය හැඬීමට තමයි පරිදේව කියලා කියන්නේ. වන්නම් පරිකිත්තේත්වා ඒ කෙනාගේ ಗುಣ කිය කිය තව අර විදිහට අඬන එකට කියනවා පරිදේව කියලා. ඉතිරි වචන ටික ඊටම සමාන ඒවා භාව නිර්දේශ වශයෙන් ඒ ව්‍යාකරණ කරුණක් කියන්නේ. ඒතට ඊටම සමාන වචන දෙකක්. පැහැදිලිද? හා. ඒතකොට මේ විදිහට හැඬීමට තමයි පරිදේව දුක කියලා කියන්නේ. ඒතකොට එහෙම අඬන්න වෙන්නේ සතුටටද? එහෙම අඬන්නේ සතුට වැඩි වෙලාද? හා මේකත් එතකොට දුක්ඛාරය සත්‍ය යටතේ දක්වන එක දුක්ඛයක්. පැහැදිලි නේද? මේ වගේ දේවල් වලට අපිට මූණ දෙන්න වෙනවද නැද්ද? මූණ දෙන්න වෙනවද නැද්ද? අතීතේ මොන දීලා තියෙනවද නැද්ද? මේ වගේ හැඬීම් වැළපීම් වලට ගොඩක් ඒවා මතක නැති නිසා තමයි තියෙන ගැටලුව නේද? පෙර ජීවිතවල තමන්ගේ අතපය කෑලි වලට කපද්දි, හිසගසා දාන අවස්ථාවලදී, ඒ වගේම අර විදියට උලයේ ඉඳවන අවස්ථාවලදී, අඬපු ආර ගාන, කෑ ගහපු ආර ගාන මතක නැති නිසා තමයි තාමත් මේ දුකෙන් මිදෙන්න ඕන කියන උනන්දුව උත්සාහයෙන් අඩු වෙලා තියෙන බොහෝ දිනෙකට. පැහැදිලි නේද? ඒ දේවල් ටික මතක තිබුණා නම් පමා වෙන්නේ නැහැ. දැන් අපායවල ඒ විඳින්න වෙන දුක්, ඒ වගේදී තමන් අඬපු වැළපුණු ආකාරය මතකයි නම් ඉතින් විනෝද වෙවි විහිළු කර කර ඉන්නේ නැහැ මිනිස්සයෝ. එමනම් මේ දුකෙන් ඉක්මනට මිදෙන්න ඕන කියන අදහසින් ඒකෙන් මිදෙන්න උත්සාහවත් වෙනවා නේද? හරි. ඊට පස්ව විස්තර කරන්නේ කතමංච ආවුසෝ දුක්ඛං. මේ දුක්ඛය කියලා කියන්නේ මොකක්ද? යං කෝ ආවුසෝ කායිකං දුක්ඛං, කායිකං අසාතං, කාය සම්පස්සජං දුක්ඛං, අසාතං වේදිතං ඉදං උච්චතාවුසෝ දුක්ඛං. මේ කායික දුක කියලා කියන්නේ මොකක්ද? මේ දුක්ඛය කියලා දුක්ඛය කියලා කියන්නේ මොකක්ද? කායික දුකක් තියෙනවා. කායික අමනාප වේදනාවක් තියෙනවා. අමනාප වූ කායික වේදනාවක් තියෙනවා. කාය සම්පස්සජ දුක්ඛයක් තියෙනවා. කයින් ස්පර්ශ කරන දුකක් වේදනාවක් තියෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ දුක්ඛය කියලා. ඒතර මේකෙන් අදහස් කරන්නේ දුක්ඛ සාගත කාය විඥාණය පහළ වෙන අවස්ථාව ගැනයි. ඒතර අතරම කිටීම කිව්වොත් කායික දුක. අපි සාමාන්‍ය විවහාරෙදි කියන්නේ කයට දැනෙන දුක තමයි මෙතන දුක්ඛ කියලා මේ සඳහන් කරන්නේ. එතකොට මේකත් තීගේ වචනින්ම තේරෙනවනේ මේක දුකක් කියලා නේද? ආ. ඊළඟට විස්තර කරන්නේ දෝමනස්සං. අපි මේ පාඩේ අර්ථ කොහොමද කායිකං කියලා කිව්වේ? කාය ප්‍රසාදය වස්තුව කොට ඇති. කාය ප්‍රසාදය ඇසුරු කරගත්තු කියන එකයි. ඉවසන්න බැරි නිසා තමයි දුක්ඛ කියන වචනයේ තේරුම දුක්ඛම නට්ඨේන දුක්ඛම නට්ඨේන කමති කියලා කියන්නේ ඉවසනවා කියන එකයි. ඉවසන්නට අපහසුයි කියන අර්ථයෙන් තමයි දුක්ඛං කියන වචනේ හැදෙන්නේ. අසාතං කියලා කිව්වේ මිහිරි නොව අමිහිරි කියන එකයි. අමිහිරි වේදනාවක්. දුක්ඛ වේදනාව කියන්නේ මිහිරි වේදනාවක්ද? හරි සනීපද දුකක් ඇති වෙද්දී? රත්තුණු යකඩයකින් හරි මොකක් හරි ඇඟේ ගෑවෙනවා. කොහොමද? ආ, ඒ වගේ තැනක ඇති වෙන වේදනාව කල්පනා කරලා බලන්න පුළුවන්. ඒ තමයි මේ කියන දුක්ඛ වේදනාව, අමිහිරි වේදනාව. කාය සම්පස්සජං දුක්ඛං කියලා කිව්වේ කාය සම්පස්සය හේතුවෙන් හටගත්තා වූ දුක. කාය ස්පර්ශයේ හේතුවෙන් හටගත් දුක. අසාතං වේදිතං කියලා කිව්වේ අමිහිරි වේදනාවක්. කෙටියෙන්ම කිව්වොත් මෙන්න මේ කියන අමිහිරි වේදනාව තමයි කායික වේදනාව කියලා අදහස් කළේ. ඒ දුක්ඛ කියන වචනේ තේරුම. ඊළඟට විස්තර කරනවා දෝමනස්සං කතමංච ආවුසෝ දෝමනස්සං යංකෝ ආවුසෝ චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චති ආවුසෝ දෝමනස්සං. මේ දොම්නස කියලා කියන්නේ මොකක්ද? සිතේ ඇතිවෙන දුකක් දුක් වේදනාවක් තියෙනවා. සිතේ ඇතිවෙන අමිහිරි වේදනාවක් තියෙනවා. මනෝ සම්පස්සය හේතුවෙන් හටගත්තා වූ දුකක් තියෙනවා. අමිහිරි වේදනාවක් තියෙනවා. මේකට තමයි කියන්නේ දොම්නස කියලා. එතකොට අපි කැමති දෙයක් නොලැබුණාම, එහෙම නැත්නම් අපි සතු යමක් නැති වෙලා ගියපුවාම තමන්ට ඇතිවෙන හිතේ දැවීම තැවීම ඇති වෙන්නේ යම් විදියකටද? ඒ අවස්ථාවේදී ඇතිවෙන ස්වභාවය තමයි මේ දෝමනස්සේ කියලා කියන්නේ. එතකොට තරහ හිතක් එක්ක තමයි, පටිඝ හිතක් එක්ක තමයි මේ දෝමනස්ස වේදනාව හටගන්නේ හැම වෙලාවෙම. එතකොට අපි සාමාන්‍ය විවහාරෙදි දුකටපත් වුණා කියලා අඬනවා. අඬන අවස්ථාවක වුණත් හිතේ මේ දුකක් තියෙනවා. එතකොට ඒ සාමාන්‍යයෙන් දුකටපත් වුණා කියලා බොහෝ සෙයින් කියන්නේ අසුවල් කෙනා දුකෙන් ඉන්නවා. ඒ විදිහට කියන්නේ මෙන්න මේ දෝමනස්සය නිසා. පැහැදිලි නේද? එතකොට හිතට ඇතිවෙන දැනෙන දුක. දැන් බොහෝ දෙනෙකුට මෙන්න මේ දුක නිසා තමයි දැන් කයට ඇතිවෙන දුක නිසාත් මේ දේ හටගන්නවද නැද්ද? හටගන්නවා. තමන්ට කයේ වේදනාවක්, පීඩාවක්, අසනීපයක් ඇති වුණාම මේ දෝමනස්සයත් ඇති වෙනවා. ඒක ඉවසන්න අපහසු නිසා. හැමෝටම ඇති වෙනව නෙවෙයි. සාමාන්‍ය කෙනෙකුට බොහෝ සෙයින්ම ඇති වෙනවා. ඒ නිසා තමයි පීඩාව වැඩිපුර දැනෙන්නේ. දැන් රහතන් වහන්සේ කෙනෙකුට වුණත් මේ කායික දුක්ඛ වේදනාව දැනෙනවද නැද්ද? දැනෙනවා. හැබැයි මේ වේදනාව දැනෙනවද? රහතන් වහන්සේ කෙනෙකුට ඒ වේදනාව දැනෙන්නේ නැහැ. මොකද මේක ඇති වෙන්නේම ද්වේෂ හිත් නිසා. ඒකට ඒ වේදනාව ඇති වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය කෙනෙකුට වැඩිපුර මේ පීඩාව දැනෙන්නේ මේ දෝමනස්සය නිසා. ඒ දෝමනස්සය රහතන් වහන්සේ කෙනෙකුට නැහැ. කායිකව දැනෙන වේදනාව හැරුණම එතනින් එහා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලි නේද? වේදනාව, කායික වේදනාව දැනෙනවා. නමුත් ඒක උපාදාන කරගන්නේ නැති නිසා. දැන් එතන මීට වඩා විරුද්ධ දෙයක් ලැබුණා නම් හොඳයි කියන ප්‍රාර්ථනාව නිසානේ අපිට වැඩිපුර දුකක් දෙන්නේ. ඒ දුක නෑ. පැහැදිලි නේද? දැන් අපිට කායික දුකක් දැනෙද්දී ප්‍රාර්ථනා කරනවා මේ දුක නැති වෙලා සැපයක් ලැබුණා නම් කොයිතරම් හොඳද? එහෙම නැත්නම් මීට කලින් තිබ්බ සැප මට නැති වුණානේ කියන ඒ ඊට විරුද්ධ දේ නොලැබීම නිසා ඇති වෙන පීඩාවක් තියෙනවනේ. ඒ පීඩාව රහතන් වහන්සේට නෑ. ඒක තමයි ඇත්තටම ওই පීඩා අතරින් වැඩිපුර කොටස. අපිට ওই දැනෙන පීඩා අතරින් වැඩි කොටස අන්න අර කෙලෙසය නිසා ඇති වෙන පීඩාව. ඉතින් ඒක නැති රහතන් වහන්සේට ඒ කායිකව දැනෙන පීඩා කොටස විතරයි. පැහැදිලි නේද? ආ. ඊට පස්සෙ විස්තර කරනවා මොකක්ද මේ උපායාසය කියලා කියන්නේ. උපායාසය. යෝකෝ ආවසෝ අඤ්ඤතරඤ්ඤතරේන බියසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආයාසෝ උපායාසෝ ආයාසිතත්තං උපායාසිතත්තං අයං උච්චති ආවසෝ උපායාසෝ. මොකක්ද මේ උපායාසය කියලා කියන්නේ? යම් කිසි ඥාති ව්‍යසනාදී ව්‍යසනයක් ඇති වුණාම යම් කිසි ඒ දුකට හේතු වෙන අසනීපයක් හෝ වේවා, එහෙම නැත්නම් අර වගේ දඬුවමකට හිම ලක් වුණාම ඒ කෙනාගේ හිතේ ඇති වෙන ආයාසය දැඩි වෙහෙස කර ගතිය තමයි උපායාස කියලා කියන්නේ. එතකොට මේකත් අර ශෝකය ආදී කරුණවලටම ආසන්න කරුණක්. අපි ඒ කියන්නේ මොකක්ද කියලා විස්තරේ බලමු. මේක ගැන හොඳ ලස්සන විස්තරයක් තියෙනවා. ඒකත් දැනගන්න එක හොඳයි. එතකොට මේ චේතසික දුක කියන එක විස්තර කරන්නේ චිත්ත සම්පයුත්ත දුක්ඛයයි කියලා. එතකොට දෝමනස්ස වේදනාව ගැනයි කිව්වේ. ආයාසෝ කියලා මේ කිව්වේ සංසීදන විසීදනාකාරප්පත්තෝ චිත්ත කිලමතෝ, හිතේ ඇතිවෙන වෙහෙසකර ස්වභාවය බලවත් ආයාසය තමයි උපායාස කියලා කිව්වේ. ඉතිරි වචන දෙකත් ඊටම සමාන අර්ථයි. එතකොට මේක ගැන තව අමතර විස්තරයක් තිබුණා, අපි ඒකත් කතා කරලා ඉමු. ඒ ටික එහෙමනම් විසුද්ධි මාර්ගයෙන් අපිට බලන්න වෙන්නේ නේද? මේ තියෙන උපායාසය ගැන විස්තරේ කොහෙද තියෙන්නේ? විසුද්ධි මාර්ගයේ ඉන්ද්‍රිය සහ සච්ච නිද්දේශ කොටසේ සච්ච චතුරාර්ය සත්‍ය විස්තරය යටතේ දුක්ඛ නිද්දේශ කතා යටතේ උපායාස. දීර්ඝ ටිකක් දිග විස්තරයක් තියෙනවා. අපි ඒ ඔක්කොම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකෙන් අදහස් කරන්නේ ඥාති ව්‍යසන ආදීෙන් පැහැසුණු කෙනාට අදිමාත්‍ර චිත්ත දුකේ දුකකින් යුක්ත කෙනාගේ පහළ වෙන දෝෂයම තමයි, ද්වේෂයම තමයි මේ. පැහැදිලිද? ඊට පස්සෝ ඔන්න මෙන්න මෙතන විස්තරයක් තියෙනවා. උපමාවකින් මේ උපායාසය විස්තර කරලා පෙන්නනවා. මදගින්නේ ගින්න අඩු අවස්ථාවක භාජනයක් ඇතුලේ වතුර ටිකක් දාපු මොන හරි තියෙනවා කියලා හිතමුකෝ. වතුර ටිකක් දාලා තියෙනවා. ගින්න ගොඩාක් සැර නැති අඩු අවස්ථාවකේ භාජනයේ ඇතුළෙම මේ තියෙන දේවල් ටික පැහෙන අවස්ථාවක් තියෙනවනේ. භාජනයේ ඇතුළෙම පැහි පැහි තියෙනවා. ඒ වගේ තමයි ශෝකය. ඇතුළේ පැහි පැහි තියෙන අවස්ථාව. ඊළඟට තියුණු ගින්දරකින් වැඩිපුර ගින්දර වැඩි ගින්නකින් පැහෙද්දි භාජනයෙන් බහැරට නික්මෙනවා වගේ තමයි පරිදේවය. දැන් ගින්දර වැඩි කළොත් ඊට පස්සේ මොකද වෙන්නේ? ටිකකින් උතුරනවා නේද මේක? අන්න ඒ වගේ තමයි පරිදේව කියලා කියන්නේ ඇඬීම. ඒකට ඇඬීම සිද්ධ වෙන අවස්ථාවේදී අර භාජනයෙන් පිටතට මේ වතුර හරි තියෙන දේ වැగిරිලා යනවා වගේ තමයි පරිදේවය සිද්ධ වෙන අවස්ථාව. ඊට පසුව තවත් ඒ විදියට තියෙද්දි බහිනික්කන්ත අවසේසස් නික්කමිතුම් අප්පහොන්තස් අන්තෝ භාජනීයේව යාව පරික්ඛයා පාකෝවිය උපායාසෝ දට්ඨබ්බෝ. ඒ විදියට දැන් ඉතුරු උතුරලා ඔක්කොම එළියට යන්නේ නැහෙනේ. ඇතුලේ තව ටිකක් ඉතිරි වෙනවා. ඒ ටික එළියට යන්නත් පුළුවන්කමක් නැතුව භාජනී ඇතුලේම හිඳෙනකන් පැහිනවා මේක. හිඳෙනකන් ඇතුලේ පැහි පැහි තියෙනවා මේ ගින්දර සැර ගින්දරේදී. අන්න ඒ වගේ තමයි උපායාසය. මේකෙදි කියනවා ඉතින් මේ උපායාසය තත්ත්වයේදී ඉතින් කෙනෙකුගේ ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. පපුව වේලිලා මැරිලා වැටෙන්නේ. අන්න ඒක උපායාසය. දැන් හඬ දැන් කෙනෙක් තමන්ගේ ඥාතියෙක් හරි මැරුණම කෑ ගහ ගහ අඬන්න පටන් ගන්නවා. තවත් ටිකක් මේ දුක වැඩි වුණාම මොකද වෙන්නේ? අඬන එකත් කරගන්න බැරුව, අඬන්නත් බැරුව එහෙමම පපුව හිරවිලා සමහර විට මැරිලා වැටෙනවා. අන්න ඒ අවස්ථාව තමයි ඒකට උපායාස කියලා කියන්නේ. අඬන්නත් බැරි තරම් මේ වේදනාව වැඩි අවස්ථාව. පැහැදිලි නේද? ආ. ඊළඟට විස්තර කරනවා කතමංච ආවුසෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං ජාති ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති අහෝ වතමයන් න ජාති ධම්මා අස්සාම නච වතනෝ ජාති ආගච්ඡෙයාති නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. එවත්නි මොකක්ද මේ කැමති දේ නොලැබීමේ දුක කියලා කියන්නේ? එවත්නි මේ ජාතිය ස්වභාවය කොට ඇති, එහෙම නැත්නම් ඉපදීමේ ස්වභාවය තියෙන සත්වයෝ, ඒ සත්වයන්ට මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. දැන් ඉපදෙන ස්වභාවය තියෙන අයට මෙහෙම අදහසක් ඇති වෙනවා. අනේ මම ඉපදෙන්නේ නැතුව හිටියානම් කොයිතරම් හොඳයිද? මේ ඉපදීම කියන දුක මට එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මේක ප්‍රාර්ථනාවෙන් ලැබෙන දෙයක්ද? මේ ප්‍රාර්ථනා කළයි කියලා ඒක ඉෂ්ට වෙන ප්‍රාර්ථනාවක්ද? එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේකත් කැමති දේ නොලැබීමේ දුකක්. ඉතින් කොයිතරම් කැමති වුණත් නොඉපදී ඉන්නත් බෑ නේද? ඒකයි මේ කියන්නේ. ඊළඟට ඒ විදිහටම දේශනා කරනවා ජරා ධම්මානම් වයසට යන ස්වභාවයේ තියෙන සත්වයෝ කල්පනා කරනවා අනේ මම වයසට යන්නේ නැතුව අවුරුදු 20 වයසේම හැමදාම ඉන්නවා නම් කොයි තරම් හොඳයිද කියලා. මේක ඉෂ්ට වෙනවද? ඒකයි මේ මතක් කරන්නේ. නකෝපනේ මෙන්තනේදී නකෝපනේ තං ඉච්ඡාය පත්තබ්බම්. මේක ප්‍රාර්ථනා කරලා වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ විදිහට ප්‍රාර්ථනා කිරීම නිසා ඒ කෙනාට අමතර දුකක් හට ගන්නවා. මොකද අර ප්‍රාර්ථනා කළාට ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ, ඊට විරුද්ධ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මේකත් එතකොට කැමති දේ නොලැබීමේ දුකක්. මරණ ධම්මානම් භික්ඛවේ සත්තානම්. ඒ විදිහටම මෙතන භික්ඛවේ නෙවෙයි ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ මරණ ධම්මානම් ආවුසෝ සත්තානම්. ඒතොර සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන නිසා. ඒතොර මේ ටිකම සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරන්නේ මරණ ධම්මානම් භික්ඛවේ කියලා. ඒතොර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන තැනදී. එතකොට මරණයට මැරෙන්න තියෙන සත්වයෝ, එහෙම නැත්නම් මරණය ස්වභාවය කොට ඇති මැරෙන්නට નિયමිත සත්වයෝ ප්‍රාර්ථනා කරනවා අනේ මම මැරෙන්නේ නැතුව ඉන්නවා නම් කොයිතරම් හොඳද කියලා. මේ මරණය මා වෙත නොපෙමිණේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේකත් ඒ විදිහට ප්‍රාර්ථනා කරලා ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ විදිහටම ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන දේවල් ස්වභාවය කරගත්තු සත්වයෝ ප්‍රාර්ථනා කරනවා අනේ මට මේ ශෝක පරිදේව දුක් දෝමනස් නොපැමිණේවා කියලා. මේවා ප්‍රාර්ථනා කරලා ලබන්න පුළුවන්ද? ලබන්න බෑ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ විදිහට ප්‍රාර්ථනා කරද්දී ඒ දේවල් නොලැබෙනවා නම් ඒකට අපි කියනවා යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. කැමති දේ නොලැබීමේ දුකක්. ඒතර මෙන්න මේ ටිකට තමයි කැමති දේ නොලැබීමේ දුක කියන්නේ. තමන් ප්‍රාර්ථනා කළාට ඒ දේ ප්‍රාර්ථනාවෙන්ම ලැබෙන්නේ නැති නිසා අපි ඒකට කියනවා කැමති දේ නොලැබීමේ දුක. ප්‍රාර්ථනා කරන දේ ඒ විදියට වෙන්නේ නැහැ කියන එකයි තේරුම. පැහැදිලි ඇති. ඊට පසුව විස්තර කරනවා කතමේච ආවුසෝ සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කෙටියෙන්ම කියනවා නම් මේ පංච උපාදානස්කන්ධ තමයි දුක කියලා දේශනා කළා. එතකොට මේ මොකක්ද මේ පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා කීවේ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානඛන්ධය විඥාන උපාදානඛන්ධය කියන මෙන්න මේ උපාදානස්කන්ධ පහ තමයි කෙටියෙන්ම දුක කියලා සංක්ෂේපයෙන් සඳහන් කරන්නේ. මෙන්න මේ ටිකට අපි කිව්වා දුක්ඛාරය සත්‍ය කියලා. එතකොට මෙතනදී පංච උපාදානස්කන්ධ දුක්ඛය කියන එක විසුද්ධි මාර්ගයේ විස්තර කරන විදියයි මේ තියෙන්නේ. තොරමේ ස්කන්ධ නිර්දේශයේදී රූපයත් එයයි උපාදානස්කන්ධය ඌයේත් එයයි කියන නිරුක්තියෙන් තමයි රූපෝ උපාදානස්කන්ධෝ කියන වචනේ හැදුනේ. කොහොමද? මොකක්ද මේ? කොහොමද මේ නිරුක්තිය හැදුනේ? ව්‍යාකරණ මොන ව්‍යාකරණ කාරණාවද? කොහොමද මේ මෙතන අදාළ ව්‍යාකරණය? අපි අහලා බලමු කලින්. හරි, අපි අහන කෙනා විතරක් කියමු නේද? රූපංචතං උපාදානඛන්ධෝ චාති රූප උපාදානඛන්ධෝ. මොකක්ද ඒකේ තේරුම? රූපය ඌයේත් උපාදානස්කන්ධය ඌයේත් එයයි කියන අර්ථයෙන් තමයි රූපංචතං උපාදානඛන්ධෝ චාති රූප උපාදානඛන්ධෝ කියලා හඳුන්වන්නේ. පැහැදිලිද? රූපය ඌයේත් එයයි උපාදානස්කන්ධය ඌයේත් එයයි කියන අර්ථයෙන් රූප උපාදානඛන්ධෝ. පැහැදිලිද? රූපයම තමයි උපාදාන කරගන්නේ. ඒ නිසා අපි ඒකට කියනවා රූපස්කන්ධයම උපාදාන කරගන්න නිසා අපි ඒකට කියනවා රූප උපාදානස්කන්ධය. පැහැදිලිද? ආ. ඉතින් විසුද්ධි මාර්ගයේදී අමතර විස්තර ටිකක් තියෙනවා මේ ගැන. ඒ ටික විසුද්ධි මාර්ගයේ උගන්නන කාලෙක වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ සම්බන්ධව. ඉතින් විස්තර කරනවා හරියට ගින්දර ඒකට ඒකේ තියෙන ඉන්ධන දවනවා වගේ. එතකොට ලක්ඛං ඉව පහරණානි. එතකොට මේ ලක්ඛං කියලා මෙතන කියන්නේ ඉලක්කය කියන එකයි. දැන් ඉලක්කයට අර ආයුධ වලින් ඊතල වලින් ගහනවනේ. ඒවට ලක් වෙනවා. ඒ මේ ඊතල වල පහර දීමට එහෙම ලක් වෙනවා මේ ඉලක්කය. මේ ගින්දරේ දැවීමට ලක් වෙනවා ඉන්ධන. ඉන්ධන කියලා මෙතනින් අදහස් කරේ මේ සිංහලයේ ඉන්ධන කියන වචනේ හැදිලා තියෙන්නේ මේකින්ම තමයි ඈ. මේ කියන්නේ දැවෙන දේවල්. ඉන්ධන කියලා මෙතනින් අදහස් කළේ එතකොට දැන් කොළ රොඩු ටිකක් තිබුණොත් ඒක ගින්දරට ඉන්ධන. පැහැදිලිද? පාලි වචනයක් මේක. එතකොට පොල් කටුවක් තිබුණොත් එහෙම නැත්නම් මොනවා හෝ පිච්චෙන දේවල් සියල්ලම ඉන්දන කියලායි හඳුන්වන්නේ. ඒකයි මේ කියන්නේ. මෙන්න මේ විදියට තව උපමා කීපයක් විස්තර කරනවා. අන්න ඒ වගේ තමයි මේ උපාදානස්කන්ධ පංචකයම තමයි ජාති ආදී නොඑක් ආකාරයෙන් බාධා කරන්නේ මේ උපාදානස්කන්ධේටමයි. උපාදානස්කන්ධ පංචකයට තමයි මේ ජාති ආදීන් බාධාවන් සිද්ධ වෙන්නේ. ඊට පසුව අපව විස්තර කරනවා. එතකොට මේ දුක් සියලු දුක් උපදින්නේ මේ උපාදානස්කන්ධය ඇසුරු කරගෙනමයි. ඒකයි මේ කියන්නේ තින ලතාදී නිවිය භූමියන් තනකොළ වැල් ආදී දේවල් පොළොවේ හටගන්නේ. පුප්ප ඵල පල්ලවා නිවිය රුක්කේසු ගස්වල මල්ඵල හට ගන්නවා වගේ උපාදානස්කන්ධේසු හේව නිබ්බත්තන්ති. මේ සියලු දුක් හටගන්නේ මේ උපාදානස්කන්ධ පහ ඇසුරු කරගෙනයි. එය ආධාර කරගෙනයි. එතකොට මේ උපාදානස්කන්ධයන්ගේ ආදි දුක ජාතියයි. මුල් අවස්ථාවේදී මුල් අපි භවයක් කියලා සලකපුවම උපාදානස්කන්ධ යන්ගේ මුල් දුක ජාතියයි. මැදදී ජරා කියන දුකට ලක් වෙනවා. අවසානයේදී මරණ දුකට පත් වෙනවා. එතකොට මේ මරණය අවසන් කොට ඇති දුක් වලින් ඇති වෙන පීඩාවෙන් දැවෙන දුකට අපි ශෝකය කියලා කියනවා. ශෝකය. එතකොට මැරෙනකනුත් සමහරට ශෝකය ඇති වෙන්න පුළුවන්. නේද? මැරෙන අවස්ථාව වෙනකන්. ඒ වගේම ඒක ඉවසන්න බැරුව හැඬීමේ දුකට අපි කියනවා පරිදේව දුක කියලා. එතකොට ඒ වගේම ඒ ධාතු කිපීම් ආදී අනිෂ්ට ස්පර්ශයන් ලැබීම හේතුවෙන් කයට පීඩාගෙන දෙන දුකට අපි කියනවා දුක්ඛං කියලා. ඒ දුකෙන් පීඩාවටපත් වෙන පෘථග්ජනයින්ගේ තරහ ඉපදීම් වශයෙන්, පටිග උප්පත්ති වශයෙන්, එහෙම නැත්නම් තරහ ඇතිවීම, දෝෂහිත ඇතිවීම වශයෙන් හිතට බාධා ඇති කරන දුකට අපි නමක් කියනවා දෝමනස්ස කියලා. එතකොට මේ ශෝකය වැඩි වුණාම ඒක ඉවසන්න බැරුව අර කියාගන්න බැරි දුක, කියාගන්න බැරුව ඇති වෙන දුකට අපි කියනවා උපායාස කියලා. ඒ කියන්නේ කතා කරගන්නත් බැරිව ඇති වෙන බලවත් දුකට කියනවා උපායාස කියලා. ඒ වගේම තමන් බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට නොවන නොවුණු අයට ඇති වෙන ඉච්ඡා විඝාත දුක්ඛය, එහෙම නැත්නම් බලාපොරොත්තු කඩවීමේ දුක තමයි. එහෙම නැත්නම් ඉච්ඡිත අලාභෝ, බලාපොරොත්තු දේ නොලැබීම කියන මේ නොඑක් ආකාරයෙන් ඒ බලද්දි මේ උපාදානස්කන්ධම තමයි දුක කියලා වැටහෙන්නේ. එතකොට මේ හැම දුකක්ම පහළ වෙන්නේ මෙන්න මේ උපාදානස්කන්ධයන් මුල් කරගෙනයි. ඒකයි කියන්නේ මේ එකිනෙකක් විස්තර කරලා කියන්න ගියොත් එහෙම කල්ප ගානකින්වත් මේක ඉවර කර කියලා ඉවර කරන්න බෑ මේ දුක. ඒ නිසා ඒ සියල්ලම මේ සියලුම දුක හරියට එක වතුර බින්දුවක, එක වතුර බින්දුවකින් මුහුදෙන්ගත් එක වතුර බින්දුවකින් ඒ මුළු මුහුදෙම ජල රසය කැටි කරලා පින්නුවා වගේ මේ සියලුම දුක් පංච උපාදානස්කන්ධයන්හි බහාලා කෙටි කරලා දක්වන්න තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒතර මේ තමයි උපාදානස්කන්ධයන් පිළිබඳව විනිශ්චය කියලා ඒ ටික අවසන් කරනවා. ඒතර මේ ස්කන්ධ සහ උපාදානස්කන්ධ ආදී මේ වචනවල බෙදීම කොහෙද විස්තර කරන්නේ? ඒ ටික කොහෙද ඉන්නේ? ඒ ටිකත් විස්තර එනවා කොහේ හරි. රීචිත්තස් මතකද? මෙතන පෙන්නන්න. ආ මේ තියෙන. මෙන්න මෙතන. පැහැදිලිද? ඒ ටික අපි පසු කාලෙක කතා කරන්නේ. කොහෙදිද? අභිධර්ම පිටකයේ විභංග අටුවාවේ කන්ද විභංගයේ අවසානයේට මේ ගැන විස්තරයක් එනවා. අපි ඒ ටික පසු කාලෙක විස්තර ඇතුව කතා කරමු. හැදෙරීද? ඉතින් මේ තැන්වල විස්තර කරනවා මේ උපාදානයන්ට ගෝචර වෙන ස්කන්ධයන්ට තමයි උපාදානස්කන්ධ කියලා කියන්නේ. කෙටියෙන් කිව්වොත් කෙලෙස් වලට හසු වෙන, කෙලෙස් වල අරමුණ බවට පත් වෙන ස්කන්ධයන්ට අපි කියනවා උපාදානස්කන්ධ කියලා. හැදෙරීද? ස්කන්ධම තමයි ඒවා කෙලෙස් වලට අරමුණු වෙන නිසා, උපාදානයන්ට අරමුණු වෙන නිසා අපි ඒවට කියනවා ගෝචර වෙන නිසා, ගොදුරු වෙන නිසා ඒවට අපි කියනවා උපාදානස්කන්ධ කියලා. පැහැදිලිද? ස්කන්ධ කියපුවාම ස්කන්ධ පහනේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. එතකොට මේ ස්කන්ධ පහම උපාදානීයට ලක් වෙනවා නම්, උපාදානීයට ගොදුරු වෙනවා නම්, දැන් තමන්ගේ රූපය කියලා සලකමුකෝ. මේ රූපය තමන් උපාදාන කරගන්නවද නැද්ද? මගේ කියලා දැඩිව ගන්නවා. එතකොට මේ රූපස්කන්ධය රූප උපාදානස්කන්ධය කියලා හඳුන්වනවා. පැහැදිලි නේ? ඒ විදිහටමයි ඉතිරි ස්කන්ධ ටික. පැහැදිලි ඇති? ඒක තමයි දැන් මේකේ ඉස්සරහට විස්තර එනවා. දැන් රහතන් වහන්සේගේ ස්කන්ධ පංචකය රහතන් වහන්සේට උපාදාන වෙන්නේ නැහැ. රහතන් වහන්සේ ඒ දේවල් උපාදාන කරගන්නේ නැහැ. පැහැදිලිද? හැබැයි වෙන කෙනෙකුට ඒ දේ උපාදාන කරගන්න පුළුවන්. ඔන්න ওই විස්තරේ ටීකාවල එහෙම විස්තර කරනවා. අපි ඒ ගැන වැඩි විස්තර පසුව කතා කරමු. පැහැදිලිද? එතකොට ඒකේ එකම නෙවෙයි. ඒකේ යම් වෙනසක් තියෙනවා. පැහැදිලිද? හැබැයි මේ ස්කන්ධයම්ම තමයි උපාදාන ස්කන්ධ බවට පත් වෙන්නේ. එතකොට ඒ ස්කන්ධ ඇතැම් උපාදානයන්ට හසු නොවෙන්න පුළුවන්. දැන් රහතන් වහන්සේ තමන්ගේ ස්කන්ධයන් තමන් උපාදාන කරගන්නේ නැහැ. පැහැදිලිද? එතකොට අනිත් අය එතනින් මෙහා අය මම මගේ වශයෙන් උපාදාන කරගන්නවා. ඒක තමයි වෙනස. ඒ ගැන විස්තර එනවා ටීකාවලත් ඒ ගැන විස්තර කරනවා. කෙටියෙම කිව්වොත් උපාදානයන්ට ගෝචර ස්කන්ධ තමයි උපාදාන ස්කන්ධ. ඒ මේ නිරුක්තිය මතක තියාගත්තම හරි. උපාදාන ගෝචරා කන්දා උපාදාන කන්දා. පැහැදිලිද? ස්කන්ධම තමයි. ඒවා උපාදානයන්ට ගොදුරු වෙන නිසා උපාදාන ස්කන්ධ කියලා කියනවා. පැහැදිලිද? උපාදානේ උපාදානේ පැහැදිලි වෙන්නේ අපි තණ්හා අවිද්‍යාව දුරු කරලා නැති නිසා. අවිද්‍යා තණ්හා දුරු කරලා නැති නිසා. පැහැදිලිද? හරි. දුක්ඛාරය සත්‍ය දේශනාව අවසන් වෙනවා. එතකොට ඊගෙන විලාවත් අපිට දැන් අවසන් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඉතිරි විස්තර ඊළඟ දවසේ කතා කරමු නේද? එතකොට සමුදයාරි සත්‍ය ආදී ඉතිරි සත්‍ය තුන ගැන ඊළඟ දවසේ අපි කතා කරමු. ඊළඟ දවසේ අවසන් කරන්න පුළුවන් ටිකයි තියෙන්නේ. මේ දුක්ඛාරය සත්‍ය දේශනාව තමයි වැඩි විස්තර තියෙන්නේ. ඉතිරි ටික ලොකු විස්තරයක් නැහැ. මේ ටික නමුත් සමහර වැදගත් කරුණු තියෙන නිසා අපි මේ ටික ඊළඟ දවසේම කතා කරමු නේ. ඔව්. වේදනා චෛතසිකය එතකොට. එතකොට කායික වේදනාව කියලා අපි කියන්නේ වේදනා චෛතසිකේම තමයි. ඒ වෙලාවේ හිතේ ඉන්නේ වෙනස තියෙන්නේ. එතකොට කාය විඥාණය ඇතුළු කරගත්තු වේදනාවට අපි කියනවා දුක්ඛ වේදනාව කියලා. එතකොට දෝමනස්ස හිතක් සමග පහළ වෙන ඒ චේතසික ඒ වේදනාවට අපි කියනවා දෝමනස්ස වේදනාව කියලා. ඒ විදිහට පැහැදිලි වෙන්නේ වේදනා චෛතසිකේම තමයි අවස්ථා දෙකදී. විනාශ වෙනවා. නමුත් ඒ પરම්පරාව සිඳින්නේ නැහැ නේ මරණය වෙනකන්. පැහැදිලි නේද? ජීවිතේන්ද්‍රියේ પરම්පරාව ඒක සිඳුණු ගමන් ඊළඟ ආපහු රූප කලාපයක් පහළ වෙනවනේ. ඒ රූප කලාප પરම්පරාව රූප සම්තතිය කියලා අපි කියන්නේ. සම්තතියේ සිඳීම වෙන්නේ මරණීය අවස්ථාවේ. පැහැදිලිද? ආ එතනින් එහාට ඒ සම්තතිය යන්නේ නැහැ. නෑ නෑ නෑ. නාම ජීවිතේන්ද්‍රියේ හැම සිඳීමක් තින්නේ නැහැ. දැන් මනුස්ස ලෝකයේදී මේ තියෙන රූප પરම්පරාව මරණින් පස්සේ මේ රූප પરම්පරාව ඊළඟට බ්‍රහ්මෙක් වෙලා ඉපදුනා කියමුකෝ. ඒ රූප પરම්පරාවේ බ්‍රහ්ම ලෝකයේදී යනවද නැද්ද? මේ මනුස්ස ලෝකයේ තිබ්බ රූප પરම්පරාව බ්‍රහ්ම ලෝකයේ තියෙනවද නැද්ද? අපි හිතමු අරූප ලෝකේ ඉපදුනා කියලා. පැහැදිලි උදාහරණයකට ගත්තේ. එතකොට ඒ රූප પરම්පරාව යනවද නැද්ද? යන්නේ. හැබැයි නාම ජීවිතේන්ද්‍රියේ પરම්පරාව නාම සම්තතිය දිගට යනවා. ඒකයි වෙනස. පැහැදිලි? හරි නේද? හොඳයි. එහෙමනම් අදට අපි දේශනාව අවසන් කරමු. ඉතින් මේ දක්වා අපි ධර්ම දේශනා වශයෙන් ධර්ම සාකච්ඡා වශයෙන් ඊ රැස් කරගත්තු සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටමත් මේ කුසලය අනුමෝදන් වින සෑම සියලු දෙනාටමත් ඒ සඳහා උදව් උපකාර කරන්නට යෙදුණු සෑම සියලු දෙනෙකුටමත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු උපනිශ්‍රය වේවා. මේ කුසලයේ ශක්තියෙන් මේ ශ්‍රී ලංකා දීප වාසී, මේ පෘථුවි වාසී, මේ සක්වල වාසී, අනන්ත සක්වල වාසී සියලුම සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඉතාමත්ම පහසුවෙන් ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඔව්, ඒත් එක්කම ඉතින් පිරිසට තව අමතර කරුණු කීපයක් විශේෂයෙන් මතක් කරන්න තියෙනවා. දැන් මේ දවස්වල නාරදාශ මුතුන් එහෙමත් මෙහි නැහැ. ඒ නිසා ටිකක් පිරිස උනන්දුයෙන් ඒ බණ භාවනා කටයුතු ඒ දේවල් වලත් යෙදෙන්න, මොකද හොයලා බලන්න ටිකක් කට්ටිය අඩු නිසා නේද? ඒ නිසා අනිත් වැඩිහිටියාශ මුතුන්ලත් පිරිස ගැන ටිකක් හොයලා බලන්න. ඉතින් විශේෂයෙන්ම ඉතින් කෙනෙකුගේ හිත වැටීම් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. මොකද දැන් අපි නිරන්තරව සිහි කරගන්න ඕන මේ සසර දුක කියන එක මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. ඒ වගේම මේ පැවිදි ජීවිතය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා තේරුම් ගන්න ඕන. ඒකේ අපට කරන්න තියෙන දේවල් තේරුම් ගන්න ඕන. ඉතින් ඒ ටික ගැන අපේ දැනීම අවබෝධය අඩු වුණොත් සමහර විට ශික්ෂා පද වලින් ඉහිල්වීම සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රතිපදාවේ ඉහිල්වීම වෙන්න පුළුවන්. ඒ නිසා අපි නිතරම සිහි කරන්න ඕන මේ සසරේ අපි බොහෝ දුක් විඳලා තියෙනවා. අනන්ත අප්‍රමාණ හිස සිඳීම් වලට ලක් වෙලා තියෙනවා. ඉතින් අර අනමතග්ග සංයුත්තය එහෙම ටිකක් කියවන්න ඕන ඉඩ ලැබෙන වෙලාවට. ඉතින් සාසනාවතරණයේ ඒ රේරුකාණී ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙන ඒ කරුණ කියවන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම චතුරාර්ය සත්‍ය පොතේ මේ දුක්ඛාරය සත්‍ය ගැන කියලා තියෙන තැන් කියවන්න පුරුදු වෙන්න ඕන. එහෙම කරද්දී අපිට මේ සසරේ තියෙන දුක් ස්වභාවය ගැන යම් හැඟීමක් ඇති වෙනවා. මේකෙන් ගැලවෙන්න ඕන, මේ දුකින් මිදෙන්න ඕන කියන හැඟීම අපිට ටිකක් දැනෙන්න ගන්නවා. ඉතින් එහෙම ඇති කරගෙන අපි නිරන්තරව උත්සාහවත් වෙන්න ඕන. මේක නිකන්ම ඉඳලා ඉහිල් උත්සාහයකින් වැඩිය ගණන් ගන්න නැතුව ඉඳලා මේ දුකින් නිදහස් වීම කියන එක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. දැන් ගිහි ජීවිතයේ අපි සමහර විට සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග ලියලා තියෙනවා. ඒවනම් ඒ පැය දෙකින් තුනෙන් විභාග ලිව්වා, පාස් වුණා. සමහර විට කලින් වැඩිය වැඩ කරන්නේ නැතුව ඉඳලත් පාස් වෙන්න පුළුවන් සමහර විභාග. ඒ වගේ පුළුවන් දෙයක් නෙවෙයි මේ නිවන් දැකීමේ ගමන කියන එක. ඉතින් ඒ සඳහා බොහොම වීරයෙන් අපි ඒ සඳහා යෙදෙන්න ඕන, උත්සාහවත් වෙන්න ඕන. ඒ විදිහට යෙදিলা තමයි පුළුවන්කම ලැබෙන්නේ මේ දුකින් නිදහස් වෙන්න. ඒ නිසා බොහොම හොඳින් සීලය ආරක්ෂා කරගන්න හැමෝම අදිෂ්ඨාන කරගන්න ඕන. දුක්කට දුබ්බාසිත වශයෙන් සඳහන් කරන්නේ කුඩා වරදක්වත් ශික්ෂාපදයක් හෙළෙන්න දෙන්නේ නැතුව. ඒ විතරක් නෙවෙයි, ඇවතක් නොවුනත් මේ දේ නුසුදුසුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන යමක් තියෙනවා නම් ඒ දේවල් වෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. ඒ විදිහට තමන් ආරක්ෂා වෙන්න ඕන. ඉතින් ඒත් එක්කම තමන් පුළුවන් උපරිමයෙන් ඒ සීලය පදනම් කරගෙන හිතේ දියුණුව ඇති කරගන්න, සමාධියක් ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕන. හේතුව මොකක්ද? සමාහිතෝ භික්කවේ යථා භූතං පස්සති පජානාති. මේ ලෝකයේ යථා ස්වභාවය තත්වාකාරයේ දකින්න පුළුවන් වෙන්නේ සමාධිමත් කෙනෙකුටයි. ඉතින් ඒ යථා ස්වභාවයෙන් නොදකින නිසා තමයි මේ ලෝකයට ඇලීමක් සිද්ධ වෙන්නේ. ඒ යථා භූතය දකින කෙනාට නිබ්බිදාව, එහෙම නැත්නම් මේ සංස්කාරයන් ගැන තියෙන ඇල්ම අඩු වෙලා කලකිරීමක්, සංස්කාරයන් කෙරෙහි නුවණින් කලකිරීම ඇති වෙනවා. එතකොට මේ නිබ්බිදාව ඇති වෙන්න මේ දුක කෙරෙහි කලකිරීම කියලා අපි මේ වචනේ විස්තර කරන්නේ. දුකෙහි කලකිරීම. අතහ නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා කියන තැන්වල ඒ දුක කෙරෙහි කලකිරීම සිද්ධ වෙන්න නම් මේක දුකක් බව අපිට තේරිලා තියෙන්න ඕන. දුකක් කියලා තේරුන්නේ නැත්නම් මේක සැපක් කියලා හිතාගෙන හිටියොත් ඒක ගැන කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. ඇල්මක් තමයි ඇති කරගන්නේ. ඒ නිසා මේ දුකේ කලකිරීමක් ඇති වෙන්න නම් දුක නිවැරදි ආකාරයෙන් තත්වාකාරයෙන් හඳුනාගෙන තියෙන්න ඕන. ඉතින් ඒ හඳුනා ගන්න නම් සමාධිමත් හිතක් තියෙන්න ඕන. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සමාහිතෝ භික්කවේ යතහ භූතං පස්සති පජානාති. සමාධිමත් කෙනා තමයි මේ තත්වාකාරය අවබෝධ කරගන්නේ. ඒ නිසා අපි ඒ සඳහා නිරන්තරව උත්සාහවත් වෙන්න ඕන. මේ දුක දුකක් වශයෙන් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕන. ඉතින් ඒ දුක දුක වශයෙන් තේරුම් ගන්න නිකන්ම අපිට ඇහෙන් දැකෙන දැකීමක් අපිට කනට ඇහෙන දෙයකින් ඇති වෙන දැනීමක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට එහා ගිය විපස්සනා ඥානයන්ගෙන් ඇති වෙන ගැඹුරු දැනීමක් ඇති වෙන්න ඕන. ඉතින් ඒකට හැමෝම උත්සාහවත් වෙමු. ඉතින් ඒ සඳහා හැම දිනාටම හැම පහසු විහරණයක්ම සැලසේවා. බොහොම සුවසේ පහසුවෙන් ඒ සීලාදී ගුණධර්ම දියුණු කරගෙන, චිත්ත සමාධි දියුණු කරගෙන, විපස්සනා ඥාන දියුණු කරගෙන, මාර්ග ඥාන ඵල ඥාන පිළිවෙලින් නිවන් අවබෝධ කරගන්න හැම දිනාටම පහසු විහරණ සැලසේවා කියන අපිත් ආශිර්වාද කරනවා. ඒකෙදි විශේෂයෙන් ඉතින් අර ගුරුවරුන්ට අනුයාතව සත්පුරුෂයින්ගේ ආශිර්වාද අවවාද ලැබමින් යම් විදියකට ඒ සත්පුරුෂ උතුමව වර්ණනා කළාද ඒ විදියට තමන්ගේ ජීවිතේ ගතකරන නිරන්තරව නැමියාවක් ඇති කරගන්න ඕන. ඉතින් එතනකදී වැරද්ද වැරද්ද විදියට දකින්න නිරන්තරව උත්සාහවත් වෙන්න ඕන. මේ දේ භාග්‍යතුන් වහන්සේ දැක්කොත් වර්ණනා කරයිද දොස් කියයිද? මේ දේ සාරිපුත්ත මහමුගලන් මහරහතන් වහන්සේලා දැක්කොත් දොස් කියයිද වර්ණනා කරයිද? මේ කටයුත්ත සත්පුරුෂ නුවණැති උතුමන් වහන්සේලා දැක්කොත් දොස් කියයිද වර්ණනා කරයිද කියලා බලලා නිතර නිරන්තරව සිහි කරලා තමන් කරන කටයුතු කරන්න පුරුදු කරගන්න ඕන. ඉතින් යම් දෙයක් තමන්ට හිතෙනවා නම් මේ දේ දැක්කොත් ගුරුවරු, මේ දේ දැක්කොත් සත්පුරුෂ උතුමෝ දොස් කියාවි කියලා ඒ දේ හීනකින්වත් කරන්න එපා. හීනකින්වත් ඒ වගේ දෙයක් වෙන්න තියාගන්න එපා. ඒ විදියට අපි උත්සාහවත් වෙමු. එහෙම කටයුතු කරද්දී ඉතින් මේ ගමන බැරි දෙයක් නෙවෙයි. උත්සාහවත් වෙමු. ඒ සඳහා හැමෝටම හැම පහසු විහරණයක්ම සැලසේවා කියලා අපිත් ආශිර්වාද කරනවා.